නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ කෝ භික්ඛවේ රඤ්ඤෝ පච්ඡන්ති මං නගරං සත්තේ නගර පරික්කාරේහි සුපරික්ඛතං හෝති චතුන්නන්නංච ආහාරං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය අවස්ථාවේදී සාකච්ඡාවට ගත්තේ නගරූපම සූත්‍රය අංගුත්තර නිකායේ. එතකොට මේ නගරූපම සූත්‍රය අංගුත්තර නිකායේ සත්තක නිපාතේ එන කාරණා කීපයක් සම්බන්ධයෙන් අපිට හොඳ මඟ පෙන්වීමක් කරනවා. විශේෂයෙන්ම අපි මේ ආධ්‍යාත්මික ගමනක් යනකොට දියුණු කරගත යුතු, ඒ වගේම සැලකිලිමත් විය යුතු කාරණා මුලින්ම හතක් පිළිබඳවත්, ඊට පස්සේ තවත් හතරක් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේම කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු ඉදිරිපත් කරන්න එක්තරා අන්දමක සංසන්දනයක්, නැත්තම් උපමා උපමේය ගැලපීමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රජ කෙනෙක්ගේ රාජධානියක් මුල් කරගෙන, එමත් නැත්නම් හොඳ ආරක්ෂා සහිතව රැකවල්ලා තබන බලකොටුවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ උපමා ටික උපමේය ටික ගලපලා තිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි නගරයක් හොඳට ආරක්ෂා සංවිධානය කළා පවත්වගෙන යනවා නම්, ඉතින් ඒ බඳු නගරයකට සතුරන්ට කිසිසේත්ම ලං වෙන්න විදිහක් නැහැ, සතුරන්ට ආක්‍රමණය කරන්න විදිහක් නැහැ. මොකද මේ නගරය හොඳින් රැකවරලා හොඳට ආරක්ෂා සහිත විධිවිධාන සලස්සලායි තියෙන්නේ. ඉතින් ඒකේ ආරක්ෂක විධිවිධාන ගැන මුලින්ම විස්තරයක් එනවා. මුලින්ම කියනවා එතන තියෙනවා කියලා ඒසිකා ස්තම්භයක්. එහෙමත් නැත්නම් නගර මැද්දේ හොඳට ගැඹුරු වලක් හාරලා ඒකේ හිටවපු ඒසිකා ස්තම්භය කියලා කියන යම්කිසි කුළුණක්. එතකොට මේ කුළුණ මට තේරෙන විදිහට පාවිච්චි කරන්න නැති අනෙකුත් රැකවල්ලා තියෙන අපි හිතමු ප්‍රධාන දොරටු, ඒක ගැට ගහලා වගේ යම් උපක්‍රමයක් පාවිච්චි කරන්න නැති ඒ කාලේ, ඉතින් මේ කුළුණ කිසිසේත්ම හෙල්ලෙන්නේ නැහැ. ඊටාම ප්‍රබලව පොළොව මත පිහිටලා තියෙනවා. සෑහෙන ගැඹුරට ඒක වල දාලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිසේත්ම සැලවීමක් චංචල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම ගැඹුරට හාරලා ශක්තිමත්ව සිටවපු කුළුණක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පෙන්නනවා හොඳට ගැඹුරට පළල්ව සකස් කරපු, ඒ වගේම ගැඹුරට සකස් කරපු දියාගල ගැන. එතකොට මෙබඳු දියාගලක් තියෙනවා නම් එතකොට ඒකත් වට කළා තියෙන නිසා, මුළු නගරයේ වටේට නැත්නම් රාජධානියේ වටේට නැත්නම් බලකොටුව වටේට තියෙන නිසා එතන ලොකු ආරක්ෂාවක් සැපයෙනවා. මොකද යම්සි සතුරෙකුට එනවා නම් ඒකත් එතර වෙලා එන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා පවුරක්. එතකොට ඒ පවුරේ ඇවිදින්න පුළුවන්. එතකොට ඒ පවුරේ ඇවිදිමින් හතර වටේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට නිකන් අපිට හිතන්න තියෙන්නේ මේ පවුර තියෙනවා අපිටම තාප්පයක්. ඒක හැබැයි උඩ ඇවිදින්න පුළුවන්, මුළු නගරේම පරීක්ෂා කරන්න පුළුවන් ඒ පවුරේ ගමන් කිරීම තුලින්. ඒතෙන්දී සොල්දාදුවන් වෙන්න පුළුවන්, නගරේ පරීක්ෂා කරන වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වටේ ගිහින් එතකොට මේ නගරයේ තියෙන තත්ත්වය පිළිබඳව, ආරක්ෂක විධිවිධාන පිළිබඳව හොඳට නැවත නැවතත් පරීක්ෂා කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ පෙන්නනවා ආයුධ. මේ නගරේ රැස් කරලා තියෙනවා විවිධාකාර බොහොම ප්‍රබල ආයුධ. දැන් මේ නගරේ රැස් කරලා තියෙනවා. එතකොට යම්කිසි යුද අවස්ථාවකදී ඉක්මනටම ඒවා පරිහරණය කරන්න පුළුවන්. ආයි හොය හොය ඉන්න දෙයක් නැහැ. ඔක්කොම නැස්ති පිට තියන් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා මේ විවිධාකාර සේනාවන්. හස්ති සේනාව, අශ්ව සේනාව, රථ සේනාව මේ ආදී වශයෙන් මේ කාලේ පරිහරණය කරපු මේ විවිධ සේනාවන් සියල්ලත් මේ නගරය සතුව තියෙනවා. ඊට පස්සේ මේ හැම දොරටුවකම දොරටු පාලයක් නතර කරලා තියෙනවා. ප්‍රධාන දොරටුවේ විශේෂයෙන්ම දොරටු පාලයක් ඉන්නවා. එයා බොහොම වික්තයි. එයා හොඳ තීක්ෂණ බුද්ධියක් සහිත කෙනෙක්. එයා දන්නවා මේ නගරයේ ඇත්ත වශයෙන්ම නගරවාසීන් කවුද, නගරයට පිටින් එන්නේ කවුද, ඇතුළත් කරගත යුත්තේ කවුද, ඇතුළත් නොකරගත යුත්තේ කවුද කියලා දන්න හොඳ නුවණැති දොරටු පාලයෙකුත් නැතකල් තියෙනවා. එයාගේ අනුදැනුම ඇතුව තමයි කවුරු හරි එනවා නම් කවුරු හරි යනවා නම්. ඊට පස්සේ පෙන්නනවා කිසිම සිදුරක් නැති ප්‍රාකාරයක් තියෙනවා නගරයේ වටකළා. එතකොට ඒකත් හොඳට උස්ස නැගිච්ච කිසිම තැනක සිදුරක් නැති හොඳට කුණු පිරියම් කරපු ප්‍රාකාරයක් තියෙනවා. ඉතින් ඒ නිසාත් ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. මෙන්න මේ බඳු ආරක්ෂා විධිවිධාන හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනා කරපු ඒ ආරක්ෂක විධිවිධාන හත බුදුරජාණන් වහන්සේ උපමා කරනවා යම්සික් යෝගාවචරයෙක් මේ සංසාර බිය දක්නා සුළුව දියුණු කරගත යුතු ගුණාංග හතකට. පළවෙනියෙන්ම අර දේශනා කරපු ඒ ඒශිකා ස්තම්භේ එමත් නැත්නම් ඒ නගර මැදේ පිහිටවපු කුළුණ, ඒක කිසිසේත්ම හෙලවෙන්නේ නැහැ. ඊටාම ගැඹුරට ඒක කිඳා බහැලා තියෙන්නේ. බොහොම ප්‍රතාපවත්ව නැගී සිටින කිසිම උලඟකින් නැත්නම් වෙනත් සතෙක් නිසා එහෙම කිසිම උපද්‍රවයකින් සැලවෙන්නේ නැති ඒබඳු ප්‍රබල සම්භය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ශ්‍රද්ධාවට. ඒතකොට ඒ තමන් තුළ තියා බලපෑත්විය යුතු ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක්, නොසැලෙන ශ්‍රද්ධාවක්. ඒක ආයි කුමන බාධාවක් පැමිණියත්, කුමන අනිත් අයගේ අපි තුම වැරදි අදහස් එල්ල කරන්න තමන්ට තමන් වෙතට එල්ල වුණත් ඒ තමන් තුළ තියෙන ශ්‍රද්ධාව පිරිහෙන්නේ නැහැ. ඒක සැලීමකට පාත්‍ර වෙන්නේ නැහැ. ඒක තමන් තුළ හොඳට කිඳා බහැලා තියෙනවා. හොඳට ගැඹුරට කිඳා බහැලා තියෙනවා. ප්‍රබල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒතර ශ්‍රද්ධාව උපමා කරනවා අන්න අර ඉන්ද්‍ර කීලයට, ඒශිකා ස්තම්භයට. ඒක නොසෙල්ලෙන ශ්‍රද්ධාවක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියපු ඒ පුලුල්ලු දියාගල, ගැඹුරු පුලුල්ලු දියාගල උපමා කරන්නේ සීලයට. මේ ඔත්තප්පය නැත්තම් මොකක්ද කියනවා, මේ හිරි හිරි කියන මේ ලැජ්ජාවට. ඒතර ලැජ්ජාව ගත්තාම දැන් ඒ ලැජ්ජාව කියන එක හරහා ගිහිල්ලා ඒකත් බිඳගෙන තමයි යම්සි කෙනෙක් සීලය බිඳගන්නේ. එතකොට මේ හිරි ඔතප් කියන දෙක තමයි අත්‍තර මේ ඊළඟ උපමා දෙකම සම්බන්ධ කරලා තියෙන්නේ. හිරි කියන එකදී එතකොට මෙතනදී සඳහන් කරන්නේ ඒක හරියට අර නගරයේ වටා තියෙන ගැඹුරු පුලුල් දියාගල වගේ තමයි කියන්නේ. මොකද ඒක හරහා එන්න වෙනවා සතුරෙකුට. ඒතර අපෙත් හිතේ යම්කිසි විදිහකින් කෙලෙස් පහළ වෙනවා නම් ඒ කෙලෙස් අපේ හිත මැඩගෙන සම්පූර්ණයෙන්ම සිල්පද බිඳගෙන විතික්‍රමණයක් දක්වා යන්න නම් අර ලැජ්ජාව කියන දියාගල හරහා යන්න වෙනවා. ඒතර අපි තුල හොඳට අකුසලයන් කිරීම කෙරෙහි ලැජ්ජාවක් තියෙනවා නම් එහෙමනම් ඉතින් අර අකුසලයක් කරන්න අපේ හිත නැමින එකක් නැහැ. මොකද මේ ලැජ්ජාව නැමැති දියපවුර මේ දියාගල ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒතර කෙලෙස් සතුරන්ට ඒක තරණය කරන්න හැකියාවක් නැහැ. මොකද හොඳ පුලුල් ගැඹුරු ලැජ්ජාවක් අපි තුල තියෙනවා. පව් කරන්න ලැජ්ජාවක් Taman තුල තියෙනවා. එතකොට ඒක බුදුරජාන් වහන්සේ සලකන්නේ එතකොට මේ අපි අපේ හිතට දබපු ආරක්ෂාවක් විදිහට. ඊළඟට එන ඔත්තප්ප කියන ඊළඟ කියන්නේ පව් කරන්න තියෙන බිය. ඒ පව් කරන්න තියෙන බිය නිසා කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් කරන්න හිතෙන්නේ නැහැ, කරන්න විදිහක් නැහැ. මොකද එතනත් ඒ අර හරියට නගරය වටේ යන්න පුළුවන්, නගරය පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ අපි හිතමු මුර කාවල් යොදපු ඒ පාර වගේ, අනුපරියාපතේ වගේ ඒ වටේ යන්න පුළුවන්, මුළු නගරේම පරීක්ෂා කරන්න පුළුවන් ඒ පාර නිසා ඉතින් කිසිම අවස්ථාවකදී ආයෙත් කෙලෙස මේ සතුරෙකුට එන්න විදිහක් නැහැ. මොකද ඒ දකින්න මෙන්න මේ සතුරෙක් ඇතුල් වෙනකොටම දකින්න. මොකද උඩ ඉඳන් බලන්නේ වටේම ඕන තැනකට යන්න පුළුවන්, මුළු නගරය වට කළා මේ යන්න පුළුවන් පතයක් නැත්තම් පාරක් තියෙනවා. ඒතර ඒකත් තවත් ඒතර ආරක්ෂක විධිවිධානයක්. ඒතර අපේ හිතත් වට කළා ඔන්නේ විදිහට මේ අකුසලයට තියෙන බිය ක්‍රියාත්මක වෙනවා නම් ඒතර පුංචි හෝ වැරද්දක් කරන්න, කයින් වේවා, වචනෙන් වේවා, මනසින් වේවා, පුංචි හෝ වැරද්දක් කරන්න හිත නැඹුරු වෙන එකක් නැහැ. අපි නැඹුරු වෙන එකක් නැහැ. මොකද අර නිතරම ඒක ආරක්ෂාව තියෙන නිසා එයාට අහු වෙනවා. නැත්තම් ඉක්මනට මේක මේ අනවශ්‍ය දෙයක් මේ කරන්න යන්නේ කියලා Tamanට වැටහෙනවා. මොකද මේ බයලජ්ජා දෙක හොඳට ක්‍රියාත්මක වෙනවා. හිඩියෝතබ් දෙක හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට හිරි කියන එක ඒ අකටයුත්තක් කරන්න, අකුසලයක් කරන්න තියෙන ලැජ්ජාවත්, ඒ වගේම ඔතප් කියන ඔත්තප්ප කියන අකුසලයක් කරන්න තියෙන බියත් ආරක්ෂක විධිවිධාන හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒක නිසා යෝගාවචරයේ තමන් තුළ මේ ලැජ්ජ බය කොතරම් දුරට තියෙනවද කියලා හිතලා බලන්න වටිනවා. මොකද ඇතැම් වෙලාවට අපේ හිත අකුසලයක් කරන්න අකුසල සිතුවිල්ලක් පැමිණිහම ඒ අකුසල සිතුවිල්ල ගැන අපේ හිතේ ලැජ්ජාවක් නැත්තම් බියක් නැත්තම් අපි සමහර විට ඒ අකුසලේ පෝෂණය කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්තම් ඒකේ තියෙන යම්කිසි ආස්වාදනීය ස්වභාවයක් නිසා අපි ඒකේ ගැන බියක් වෙන්නේ නැතුව ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව අපි ඒක බැහැර කරන්නේ නැතුව තව ටිකක් කොහේ තියාගෙන ඒක රස විඳින්න ඉඩ තියෙනවා. මොකද ඒකින් ලැබෙන ආස්වාදය නිසා. නමුත් තමන් තුළ බය ලැජ්ජාව ක්‍රියාත්මක වෙනවා නම් හිරිය උපබ්දික ක්‍රියාත්මක වෙනවා නම් තමුන් බලාවේ මේක මට ගැළපෙනවද මේක සුදුසු දෙයක්ද මේක දිගට පැවැත්වුවොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා එක්තරා අන්දමක පරීක්ෂා කර බැලීමක් ඒකේ අන්තර හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හිරිය උපබ්දික මේ නගරය ආරක්ෂා කරන දියාගලටත් ඒ වගේම නගරයේ තියෙන ආරක්ෂක විධිවිධාන හොඳට නැවත නැවත පරීක්ෂා කරන්න තනපු ඒ පරීක්ෂා කිරීම සඳහා භාවිතාවෙන් එන පාරටත් උපමා කරලා තියෙනවා. ඊට පස්සේ අර නගරයේ රැස් කරලා තියෙන විවිධාකාර ආයුධ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ එක අතකින් අර යෝගාවචරයේ නැත්තම් සංසාර බිය දක්නාසුළු තැනැත්තෙක් එකතු කරගත්ත සුතමේ ඥාණයට. හොඳ එයා හොඳට ඒ සුතමේ ඥාණය බුදුරජාණන් වහන්සේගේ දහම හොඳට අහලා උපදවාගෙන තියෙනවා. ධර්මය හොඳට අහුන්කන් දීලා තියෙනවා, හදාarලා තියෙනවා. මුල යහපත් වෙච්ච, මැද යහපත් වෙච්ච, අග යහපත් වෙච්ච මේ ධර්මය හොඳට හදාarලා, අහලා හදාarලා, මනසින් හොඳට පරීක්ෂා කරලා බලලා සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් උපදවාගෙන තියෙනවා. ඉතින් ඒකත් එතකොට එයාට මේ ප්‍රයෝජනවත් වෙනවා. මොකක් හරි අවස්ථාවකදී හිතේ අකුසලයක්, නරක දෙයක් පහළ වුණා නම් ඒක දුරු කරන්න. මොකද එයාට ගලපලා බලන්න පුළුවන් දහමත් එක්ක. අහලා තියෙන බුද්ධ වචනයත් එක්ක යාට ගලපලා බලන්න පුළුවන් මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද. හරි දේ ලං කරගන්නත් වැරදි දේ දුරු කරගන්නත් ඒ නිසා යාට අවස්ථාවක් ලැබෙනවා. ඊට මේ හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා අකුසලම් පජහති කුසලම් භාවේති. අකුසලය දුරු කරනවා, කුසලය තව දුරටත් වර්ධනය කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ ඉවත් කරනවා, හරි දේ ලං කරගන්නවා. තව දුරටත් දියුණු කරනවා. සුද්ධං අත්තානං පරිහරති. ඔහු පිරිසුදු වූ ආත්ම භාවයක්, පිරිසුදු වූ ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වෙනුව පෙන්වන්නේ අර හොඳ ශක්තිමත් අශ්වාරෝහකයින් නැත්නම් ඒ අශ්වාරෝහක සේනාව, ඇත් සේනාව, ඒ ආදී වශයෙන් තියෙන ඒ සේනාව බලමුළු. ඒතර ඒක හරියට අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක කරන මේ වීරය වගේ. අපේ හිත ඇතුලේ හොඳ ඉතාම ප්‍රබල නොපසුබස්නා වීරයක් ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් කොයි ක්ලේශයටවත් බැහැ හිත යට කරන්න. මොකද ඒ වීරයෙන් හැමතිස්සෙම හිත ආරක්ෂා කරගෙනයි තියෙන්නේ. පදන් වීරයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අකුසල ධර්මයක් නූපදවා ඉන්න වීරයක් තියෙනවා. උපන් යම්කිසි අකුසල ධර්මයක් තියෙනවා නම්, පාපී අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක දුරු කරන්න යම්සි වීරයක් යොදනවා. අර තවදුරටත් කුසල් දහම් උපදව ගන්න ඒවා දියුණු කරන්න වීරියක් යෙදෙනවා. කලින් නොතිබිච්ච කුසල් දහම් තමන් තුළ යම්කිසි උපදවා ගත යුතු යම්කිසි හැකියාවන්, කුසලතාවයන්, ගුණාංග දියුණු කරගන්න සෑහෙන ප්‍රබල උත්සාහයක්, වෑයමක් යෙදෙනවා. ඒ වගේම දියුණු වෙලා තියෙන යම් ප්‍රමාණයක්, දුරයක්, හැකියාවක්, කුසලතාවයක් තියෙනවා නම් ඒවා රැකගන්න, තව තව දියුණු කරන්න උත්සාහයක් දරනවා. ත්‍රේ විදිහට මේ පවත්වන වීරයත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ හරියට අර නගරයක් ආරක්ෂා කරන්න යොදලා තියෙන මේ සේනාවන් වගේ කියලා. ඊට පස්සේ අර හයවෙනුව පෙන්නන ඒ වික්ත හොඳට නුවණැති හොඳ මතක ශක්තියක් තියෙන ඒ පඬිත වූ දොරටුපාලයා. එයාව උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ සතිමත් භාවයට. ඒ සතිමත් භාවයේ තියෙනවා එක්තරා අන්තිමින් ඒ හොඳට පරණ දේ මතක් කරගන්න පුළුවන් හැකියාව, ඒ වගේම විචක්ෂණ බුද්ධිය, විනිවිද යන හැකියාව ඒ සතිමත් බව තුළ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සතිනේ පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ. ඒ ඊටාම ශ්‍රේෂ්ඨ වූ නිපක ප්‍රඥාවක් සහිත සතිමත් බව නිසා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. මේ ගා පෙර කාලයේදී කියපු දේවල්, කරපු දේවල් නැවත මතක් කරගන්න හරි පහසුවෙන් පුළුවන්. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. එතකොට මේ සතිමත් බව නැමැති දොරටුපාලයා නිසා එයා අකුසලයේ දුරු කරනවා, කුසලයේ ලං කර ගන්නවා, කුසලයේ දියුණු කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ දුරු කරනවා, හරි දේ ලං කර ගන්නවා. සුද්ධං අත්තානම් පරිහති. බොහොම පිරිසුදු ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හත්වෙනුව පෙන්වන්නේ අර නගරයේ වට කරලා තියෙන කිසිම සිදුරක් නැති හොඳට හුණු පිරියම් කරපු තාප්පේ ප්‍රාකාරය. අන්නේ ප්‍රාකාරය වගේ කියනවා තමන් තුල ඇති කරගත්ත ප්‍රඥාව, විපස්සනා නුවණ. ඒතර ඒ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා, මේ උද්‍යව්‍ය දකින්නා සුළු වූ නුවණක් විදිහට, බොහොම විනිවිද දකින්න නුවණක් තමයි මේ උපදවගෙන තියෙන. ඒක මේ පොතේ පතේ නුවණ නෙමෙයි, පොතේ පතෙන් අරගත්ත නුවණක් නෙමෙයි, දැනුමක් නෙමෙයි. මෙතෙන්දී කතා කරන්නේ භවනාමය ප්‍රඥාවක්. ඒ භවනාමය ප්‍රඥාව නිසා යාට ඕනම ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් දැකගැනීමේ කුසලතාවයක් දැන් තියෙනවා. අනේ බඳු විනිවිද ප්‍රඥාව යන ප්‍රඥාවක් තමයි පෙන්වන්නේ අර නගරයේ වට කරලා තියෙන ප්‍රාකාරය වගේ. මේ ප්‍රඥාවෙන් එතකොට ගැලවීමක් නැහැ, මේ එන්න විදිහක් නැහැ. ප්‍රඥාව හොඳට හිත ඇතුලේ බලපවත්වනවා නම් එතකොට කෙලෙස් සතුරන්ට දැන් මේ නගරයට පිවිසෙන්න විදිහක් නැහැ. එතකොට මෙන්න මේ වගේ නගරය ආරක්ෂා කරන නගර පරිෂ්කාරයන් හතක් ඉදිරියට ගනිමින් ඒක අපේ හිත තුළ තබා ගත යුතු, දියුණු කර ගත යුතු, පවත්වා ගත යුතු ප්‍රධාන ගුණධර්ම හතක් එක සංසන්දනය කරලා බුදුරජාණන් වහන්සේ මේ නගරූපම සූත්‍රයේ පළවෙනි කොටස ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර අපිට පුළුවන් අද මේ දෙවෙනි කොටසට පිවිසෙන්න. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කතමේසං චතුන්නං ජහනානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛ විහරණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. දැන් අර නගරයේ තියෙන හොඳට තැම්පත් කරපු ආහාර වගේ තමයි කියනවා මෙන්න මේ ධ්‍යාන හතර. එතකොට පෙන්නනවා මුලින්ම ඒ නගරයේ ඉන්න මේ ගොවිතැන්පත් කරන ඒ කෘෂිකාර්මික නගරය යම්සි අන්දමකින් කිසිම තන ආදියෙන් කිසිම මේ අඩුවක් නොවන විදිහට ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම ඇති මේ එකතු කරලා තියෙනවා. ඉන්ධන ගබඩා කරලා තියෙනවා, තන ආදී එකතු කරලා තියෙනවා, ඊළඟට වතුර එකතු කරලා තියෙනවා, බොන වතුර. ඉතින් මේ විදිහට ඒ නගරේ වාසීන්ට උමනාකරණේ ප්‍රධාන මේ ඒ නගර වාසීන්ටත් ඒ ගව ආදීන්ටත් උමනාකරන ආහාර ඔක්කොම එකතු කරලායි තියෙන්නේ. ඒතර ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර පළවෙනි ධ්‍යානෙට. ඊළඟට දෙවන ධ්‍යානෙට උපමා කරනවා මේ රස කරලා තියෙන විවිධාකාර ධාන්‍ය වර්ග. ජවහාල්, ඊළඟට විවිධ අන්දමේ ඒ අනිකුත් ආහාර, අනිකුත් ධාන්‍ය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා දෙවන ධාහණයට. එතකොට දැන් තවත් ටිකක් එහාට ගිය තවත් ටිකක් පෝෂණය වෙන පැත්තක් එතනින් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඊට තුන්වෙනි අවස්ථාව පෙන්වන්නේ තවත් ඊටත් වඩා හොඳ ධාන්‍ය වලට මුං මෑ ආදී තවත් ධාන්‍ය වලට තමයි ඊළඟ තුන්වෙනි ආහාරය වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක තුන්වෙනි ධානයේට බුදුරජාන් වහන්සේ උපමා කරලා තියෙනවා. හතරවෙනිව පෙන්නනවා තවත් ඊටාම පෝෂණීය ඔය ගිතෙල්, මීපැණි, වෙඩරු වගේ තවත් ඊටාම පෝෂණයෙන් වැඩි තවත් ආහාර ඒවත් ගබඩා කරලා තියෙනවා. ඉතින් ඒක උපමා කරනවා හතරවෙනි ධානයට. දැන් එතකොට මේකෙන්දී අපිට පොඩ්ඩක් මේ ගැන අද විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. ඒතර පළවෙනි ධ්‍යානය. අපි මොකටද මේ ධ්‍යානයක් කියලා කියන්නේ? එහෙම නැත්නම් සමාධියක් කියලා කියන්නේ මොකටද කියලා අපි අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි සතිමත් භාවයක් දිනු කරගෙන භාවනාවක් වඩන යෝගාවචරයේ සක්මනේදී සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. අපි හිතමු ඉඳගෙන පිම්බීමක් හැකිලීමක් පාවිච්චි කරලා සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ දිහාවට අවධානය යොමු කරමින් සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. මේ අරමුණු නැවත නැවත හට ගන්නවා. ආශාසය නැවත හට ගන්නවා. ප්‍රශාසය නැවත හට ගන්නවා. එතකොට මේ හට ගන්නා අරමුණට නැවත නැවත හිත යොදන්න යෝගාචරයට සිද්ධ වෙනවා. මේ අරමුණු අඛණ්ඩව නැවත නැවත හට ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ යෝගාචරයට මේ නිකන් ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ වෙන වෙන මේ යාට නිදා ගන්න උදාසීන වෙන්න විදිහක් නැහැ. මොකද ඊළඟට අරමුණු මතුවෙනවා. එහෙනම් මෙන්න මේ නැවත නැවත අරමුණට හිත නැංවීම කියන කුසලතාවය අපි කියනවා විතක්කය කියලා. ඔන්නේ නැවත නැවත අරමුණට හිත නැංවීම නිසා තීන මිද්දේට තියෙන ඉඩ ඇහිරෙනවා. තීන මිද්දේට ඉඩක් නැහැ. මොකද මේ සූක්ෂම අරමුණක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සූක්ෂම අරමුණට නැවත නැවත හිත නංවන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ විතක්කය තීන මිද්දේ පළවා හරිනවා. ඊට පස්සේ මේ අරමුණට හිත නංවලා නිකන් ඉන්නේ ඒ කටයුත්ත සාර්ථක වුණාට පස්සේ දැන් මේ අරමුණ ගැන විමසිලිමත් වෙනවා. අරමුණ ටිකක් සුපරීක්ෂාකාරීව බලනවා. අපි තුන් එකේ මුලමදාග බලනවා. ඒකේ දිගද කොටද කියලා බලනවා. නැත්නම් ඒක උණුසුම්ද සිසිල්ද කියලා බලනවා. ඉතින් මේ වගේ ඒ අරමුණේ සියුම් ලක්ෂණ දැක ගන්න යා උත්සාහන්ත වෙනවා. ඉතින් එතන තියෙනවා මේ ਵਿਚාරය. කියන්නේ විමසා බැලීම, සොයා බැලීම, පරීක්ෂා කර බැලීම. එතන මෙහෙම පරීක්ෂා කරද්දී එයාට දැන් සැකයක් නැහැ. දැන් ආශ්වාසය ප්‍රශ්වාසය පැටලෙන්නේ නැහැ. වමයි දකුණයි පැටලෙන්නේ නැහැ. එයාට හොඳටම විශ්වාසයි ආ මේ ඇවිල්ලා වම් පාදේ. මේ ඇවිල්ලා ආශ්වාසය. මේ ඇවිල්ලා ප්‍රශ්වාසය. මේ ඇවිල්ලා දකුණු පාදේ. මේ වගේ ඒ අරමුණ පිළිබඳව හොඳට දැනගැනීමක්, හොඳට විශ්වාසය තහවුරු වීමක් මේ විමසීම හරහා සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විශ්වාසය තහවුරු වීම සැක හැර දැනගැනීම හිතේ පහළ වෙන්න තියෙන විචිකිච්ඡාව නවත්තනවා. කියන්නේ විචිකිච්ඡාවේ මූල අවස්ථාවන් තමයි මේ නවත්තලා දාන්නේ. මේ හිතේ පහළ වෙන ඒ ਵਿਚාරය නිසා හොඳට විමසිලිමත් අපි ඒ අරමුණ විමසා බැලීම නිසා මේ ਵਿਚාරය ඉතින් හිතේ වැඩ කරනවා නම් විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් මේ කටයුත්ත පොඩ පොඩ සාර්ථක වෙන සාර්ථක වෙන දැන් හිතට ඒ තරම්ම බරක් නැහැ. දැන් මුල් කාලේ දිනම් ටිකක් අමාරුයි. මොකද හිත එහෙම දුවනවා. හරියට අරමුණට හිත එල්ල කරගන්න අමාරුයි. හිතේ තියෙන මේ කෙලස් වැඩි. හැමුම් දැන් හිත ටිකක් මෙල්ල වෙලා මතුවෙන අරමුණට හිත නංවන්න පුළුවන් වුණාම ඒ අරමුණත් විමසා බලන්න පුළුවන් වුණාම ඒකත් දැන් හිත විසින්ම කරනවා නම් අපිට හුඟක් වෙහෙසක් නැහැ. දැන් ඉස්සර තරම් මේකත් එක්ක දඟලන දෙයක් නැහැ. දැන් ඉතින් හිතම වැඩේ හොඳට පහසුවෙන් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් අන්න සහනශීලී බවක්, සතුටක්, පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද දැන් මේ දරපු ප්‍රයත්නය සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. හිත විසින්ම දැන් මේ කටයුත්ත හොඳින් කරගෙන යනවා. ඉතින් මේ නිසා මේ පහළ වෙන පුංචි සතුට, පුංචි ප්‍රීතිය, සාර්ථකත්වය නිසා පහළ වෙච්ච ඒ සතුට පොඩ පොඩ දැන් හිත තුළ බලපවත්වනවා නම් ඒ බඳු හිතක ව්‍යාපාදෙරි ඩක් නැහැ. මොකද හිතේ තියෙන සතුරු සහගත බවක්, සැනසෙලිදායක ගතියක්, ප්‍රීති ස්වභාවයක්. එහෙමනම් ඉතින් ව්‍යාපාදෙරි ඩක් නැහැ. එතකොට මේ ප්‍රීතිමත් බව, සතුට හිතේ බලපවත්වන අවස්ථාවේ එහෙනම් ව්‍යාපාදය කියන නිවරණයට එන්න අවස්ථාවක් නැහැ. දැන් එතකොට මේ කටයුතු හොඳින් සිද්ධ වෙන්න දැන් කයනොත් යම්කිසි සහයෝගයක් ලැබෙනවා නම්, මොකද දැන් අරමුණට හොඳට හිත නංවමින් ඒක විමසමින් ඉන්නකොට දැන් කයේ තියෙන වේදනාවන් නිකන් තමන්ට අමතක වෙනවා. ඒවට කිසිම අවධානයක් යොමු වෙන්නේ නැහැ. තමන්ගේ පූර්ණ අවධානය අර ඉස්සරහින් තියාගත්ත සරල අරමුණට තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ කයේ තියෙන දුක් වේදනාවන් බල බල ඉන්න හිතට වෙලාවක් නැහැ. ඒවා තිබුණත් ඒවා ගැන කිසි ගාණක් නැහැ දැන්. ඒතකොට කය සැහැල්ලු වෙලා ඒ වගේමයි මේ කරන වැඩෙත් හොඳට සැහැල්ලුවෙන් සතුටින් කෙරෙනවා. එතකොට මානසික සැහැල්ලුවකුත් සතුටකුත් තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් කායික මානසික සැහැල්ලුවක් පස්සද්ධියක් දැන් තියෙනවා. ඒ කියන්නේ සැපයක් තියෙනවා. ඉතින් සැපවත් කායික මානසික තත්වය හිතට හොඳ තැනක් හදලා දෙනවා ජීවත් වෙන්න. නැත්තම් හිත එහෙට මෙහෙට පනින්නේ වෙනත් අරමුණු හොයාගෙන යන්නේ, සතුට හොයාගෙන යන්නේ. නමුත් දැන් ඒ සතුට තමා තුළම තියෙනවා. තමන්ගේ කයෙන් මේ හිතින් සෑහෙන ඒ සුවදායි පරිසරයක්, සැපදායි පරිසරයක් හදලා දීලා තියෙනවා. එනං ඉතින් අතීතයට යන්න උවමනාවක් නැහැ, අනාගතයට යන්න උවමනාවක් නැහැ. හිත මේ වර්තමානයේ මේ තියෙන සෝදායි තත්වය තුළ රඳා පවතිනවා. ඉතින් ඒකට අපි කියනවා සුඛ කියලා, සැප කියලා. එතකොට මේ අභ්‍යන්තර වශයෙන් සුවයක්, සැපයක් තියෙනවා නම් එහෙනම් අර උද්දච්ච කුච්ච කියන ඒ නිවරණ දෙකටත් ආස්ථාවක් නැහැ. හිතට විසිරෙන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. මොකද කය තුළ, හිත තුළ මේ සනසලිදායක බවක් තියෙන තේ ඒකම ඇසුරු කරන්න පුළුවන්. ඊළඟට අනිකුත් අතීතයේ වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවෙන දේකුත් නැහැ. මොකද මේ දැන් තියෙනවා ඊට වඩා සතුටක්. මොනේ සතුට භුක්ති විඳින්න වාසය කරන්න පුළුවන්. එහෙනම් අපි තුල සතුටක්, සැනසුමක්, සැපයක් දැනෙන අවස්ථාව අත්‍යවශ්‍යයි. තොර ඒක උදා වෙනවත් එක්ක අර උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක හයින් වෙලා යනවා. ඊට පස්සේ අපේ හිත දැන් හොඳට එකඟ වෙලා තියෙනවා. දැන් මේ අරමුණේ ආශාසය එකඟ වෙලා, ප්‍රශාසය එකඟ වෙලා, වමේ එකතු වෙලා, මේ දකුණේ එකතු වෙලා, මේ විදිහට අපි පරයන්ක භාවනාව හෝ සක්මන් භාවනාව හෝ ඒ අවස්ථානුකූලව කරනකොට, ඒතර ඒ අරමුණේ දැන් හොඳට හිත ඒකාග්‍ර වෙමින් තියෙනවා නම්, ඒ කියන්නේ දැන් හිතට වෙන බාහිර අරමුණු වලට යන්න අවකාශයක් නැහැ. මොකද හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනැගිලා තියෙනවා. හිත දැන් එකට නිකන් ගොනු වෙලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ, ඒකරාශී වෙලා තියෙන්නේ. තෝරගත්ත අරමුණකට එල්ල වෙලා තියෙන්නේ. ඔන්න ඒකාග්‍රතාවයෙන් තියෙනවා නම් හිතට කාමච්ඡන්ද නීවරණයට අවස්ථාවක් නැති වෙනවා. කාමච්ඡන්ද නීවරණයේ ස්වභාවය තමයි අරමුණෙන් අරමුණට රස හොය හොයා යන එක. වින්දනයක් ආස්වාදයක් හොය හොයා යන එක. නමුත් දැන් මේ වෙලාවේදී මේ ඉදිරිපත් කළ තියෙන අරමුණ තුළ හිත හික්මිලා තියෙනවා. ඒ මතුවෙන අරමුණ හොඳින් විමසා බලමින් වාසය කරනවා. ඉතින් හිතට අර වෙනත් බාහිර අරමුණු ඔස්සේ පැනපැන යන්න, දුව පැන යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඒකාග්‍රතාවය අර කාමච්ඡන්දයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය අපි තුල ගොඩනැගෙන මෙන්න මේ සමාධි අංග පහ, විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන සමාධි අංග පහ අර අපි කතා කරපු ඒ නීවරණ පහට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. විතක්කේට නම් තීන මිද්දේ පළවා හරින්න පුළුවන්. විචාරයට විචිකිච්ඡාව පළවා හරින්න පුළුවන්. ඊළඟට ප්‍රීතියට ව්‍යාපාදේ පළවා හරින්න පුළුවන්. සුඛයට උද්දච්ච කුක්කුච්චේ පළවා හරින්න පුළුවන්. ඊළඟට ඒකාග්‍රතාවයට කාමච්ඡන්දේ පළවා හරින්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අපිට හම්බ වෙනවා නීවරණ යටපත් වෙච්ච, නීවරණ ඉවත් වෙච්ච, తాවකාලික ඉවත් වෙච්ච හිත. මෙන්න මේ මට්ටම අපිට ප්‍රථම ධ්‍යාන මට්ටම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එකාතකින් ප්‍රථම ධ්‍යානයේ විවිධ පරාසයන් ක්‍රියාත්මක වෙනවා. සමතේ පැත්තෙන් කතා කරනවා නම් එතකොට මේ නීවරණ පහ යටපත් වෙලා සෑහෙන දුරට මේ ධ්‍යානාංග පහ, විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ සෑහෙන දුරට බලවත් වුණා නම් ඒක ප්‍රථම ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ආනාපාන සතිය හරහා යනකොට ඒකේ පුළුල් පරාසයක් හඳුනා ගන්න පුළුවන්. ඒ ආශ්වාස ප්‍රශ්වාසයේදීම හිත නැංවමින් මේ කටයුත්තේ හොඳට පහසුවෙන් ඉන්න අවස්ථාව, ඒකේ මෘදු අවස්ථාවක් නැත්නම් ඕමක අවස්ථාවක් මුල් අවස්ථාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. පස්සේ හැබැයි මේ කටයුත්ත සාර්ථක වෙන්න සමාධියේ පැත්තටම නම් හිත නැමුනේ. සමහර විට ආනාපාන සති නිමිත්තක් වගේ පහළ වෙලා ඒකටත් හිත නැංවමින් වාසය කළා, තවත් හිත සූක්ෂම කළා, ඒකටත් හිත යොමු කරලා ඉන්නකොට, ඒකට නැවත නැවත හිත නංවමින් ඉන්නකොටත් ඒකෙත් එතකොට ප්‍රථම ධ්‍යානයේ තවත් අවස්ථාවක් ඉදා ගන්න පුළුවන්. නමුත් තවත් එහාට යනකොට මේ ආරමුණටම හිත කිඳා බැහැලා, ඒකෙම নিমগ্ন වෙලා, ඒකෙම බැහැගෙන ඉන්නකොට ඔන්න තවත් ප්‍රථම ධ්‍යානයේ තවත් ගැඹුරු මට්ටමක් හිතා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ යම් යම් යෝගාවචරීන් ඒ ප්‍රථම ධ්‍යාන මට්ටම උනත් හඳුන්වන්නේ ඔය ලොකු ප්‍රදේශයක, ලොකු පරාසයක. එතකොට ඕමක අවස්ථාවක්, මජ්ජම අවස්ථාවක්, උත්‍ෘෂ්ඨ අවස්ථාවක්, ඉතින් ඒ වගේ අපිට මේ ධ්‍යානවලත් ලොකු පරාසයක් හඳුනා ගන්න පුළුවන්. දැන් විපස්සනාවෙන් මේකම සිද්ධ වෙනවා. එතෙන්දී ඇත්තටම ඉදිරිපත් වෙන අරමුණට හිත නංවන අවස්ථාව. ඒකේ හොඳට විසිරෙන්නේ නැතුව ඒ තෝරගත්ත, මේ මොහොතේ හටගත්ත ඒ අරමුණට හිත නංවමින් වාසය කරනවා නම් එතන විතක්කේ තියෙනවා. ඒ අරමුණ නැවත නැවත හොඳින් විමසනවා නම් එතන විචාරයක් තියෙනවා. ඊළඟට ඒ කටයුත්ත දැන් හිත තමා විසින්ම කිසිම අපේ ලොකු බලපෑමක් නැතිව සැහැල්ලුවෙන් කරගෙන යනවා නම් එතන ප්‍රීතියක්, සහනයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඉතින් හරිම සුවයක් තියෙනවා, සැපයක් තියෙනවා. මොකද දැන් මේ වැඩේ යා විසින්මයි කරන්නේ. අපිට ලොකුවට අර නැවත නැවත මේකට ගෙනහිල්ලා යොදවන්න උවමනාවක් නැහැ. මොකද දැන් හිත විසින් මේකට පුරුදු වෙලා. අලුත් අරමුණක් ආපු ගමන් ඒකට යොමු වුණා, ඒක බැලුවා. අලුත් තවත් අරමුණක් ආව නම් ඒකට යමු වුණා, බැලුවා. ඒක දැන් හිතට දැන් පුරුදු වෙලා හිත දැන් මේ වැඩේ කරගෙන යනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ බොහොම පහසුවෙන් ඉන්න, සුවයෙන් ඉන්න. ඒතර මේ නීවරණ පහ යටපත් වීම නිසා ඒ සුවය, පහසුව, සැපය යෝගාචරයේ විපස්සනාදිත් භුක්ති විඳිනවා. ඊට පස්සේ අපි හිතමු එයාට දැන් මේ අරමුණු සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. ඒ අරමුණ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් එයා ප්‍රඥාවකින් බලාගෙන ඉන්නවා. එතකොට ඒ ඒකාග්‍රතාවයත් හොඳට තියෙනවා. එතකොට ඒ අංග පහම විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන අංග පහ අපි කායानुපස්සනාවක අපි තුමු ධාතු මනසිකාරයක් කරද්දිත් ක්‍රියාත්මක වෙනවා. නැත්නම් වේදනානුපස්සනාවක ඒ වේදනාවට හිත නංවමින් ඒවා විමසා බලමින් ඉන්න අවස්ථාවේදීත් ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් අපි චිත්තානුපස්සනාවක ඒ පැමිණෙන සිතුවිල්ල නැත්නම් සිත හඳුනා ගනිමින් ඒකට හිත යොමු කරමින් නැවත නැවත වාසය කරද්දිත් සිහියෙන් වාසය කරද්දිත් ඒකකටවත් මුලා නොවි වාසය කරද්දිත් ඔන්නෝය අවස්ථාව අපිට හම්බ වෙනවා. එතන ඔන්නෝය මට්ටම අපිට ප්‍රථම ධ්‍යාන මට්ටමක් වශයෙන් විපස්සනාදි හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ කටයුත්ත තව ටිකක් හොඳින් කරගෙන යනකොට දැන් ලොකු ප්‍රදේශයක හිතට හැසිරෙන්න උවමනාවක් නැහැ. දැන් හිත තව ටිකක් ඒකාග්‍ර වෙලා. දැන් අපි හිතමු අපි වේදනානුපස්සනාවක් වඩවඩ හිටියේ. හැබැයි කයේ විවිධ තැන්වලයි වේදනා හටගත්තේ. ඒ නිසා හිතට ටිකක් කය පුරා යොදවන්න සිද්ධ වුණා. ස්ථානයේ වශයෙන් ගත්තොත් ටිකක් එහෙට මෙහෙට ඒ හැසිරෙන්න සිද්ධ වුණා. එතකොට අන්නේ විතක්කේ බලපෑම ප්‍රබලව දැනෙනවා. ਵਿਚාරේ බලපෑමත් ප්‍රබලව දැනෙනවා. මොකද ස්ථානයේ වශයෙන් වෙනස්. අරමුණ වශයෙන් ප්‍රබලව වෙනස්කමක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ හිත ටිකක් පුරුදු වෙලා වුණාට පස්සේ මේ වැඩේට ඊළඟට තව ටිකක් අපේ හිතේ සම්පජඤ්ඤය දිනුනාට පස්සේ දෙයක් දිහා අතිසූක්ෂමව බලන්න පුළුවන් කුසලතාවයක් හිතේ ගොනුනාට පස්සේ එයාට හුඟක් අර ඈත තියෙන අරමුණ වලට යන්න දෙයක් නැහැ. මේ ළඟ තියෙන දැන් බලන අරමුණම දැන් නිකන් කැඩිලා පේනවා. කුඩා කුඩා කොටස් වලට වෙන් වෙලා පේනවා. විස්තර සහිතව පේනවා. එතකොට ඒ කුඩා කුඩා දෙයක් කුඩා කුඩා අරමුණක් කුඩා කුඩා වේදනාවක් බලමින් දැන් එයාට නිකන් එක තැන වගේ හිත තියන් ඉන්න පුළුවන්. මොකද මේ අරමුණු ඊටාම සූක්ෂමයි. සියුම් එකම තැන වගේ තමයි තියෙන්නේ. දැන් එතකොට විතක්කයක බලපෑමක් ලොකුවට නැහැ. ඒක අතිශය සූක්ෂම වෙලා විතක්කේ නිකන් නැතුව වගේ. දැන් එක තැනම නිකන් අරමුණු හට ගන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට ਵਿਚාරය කියලාත් ලොකුවට කරන්න දෙයක් නැහැ. මේක දැන් සියුම මට්ටමක තියෙන්නේ. එතකොට ඔය වගේ මට්ටමක් අපිට දෙවන ධ්‍යානයේ වශයෙන් විපස්සනාදී හඳුනා ගන්න පුළුවන්. මොකද අර රළු මට්ටමක විතක්ක ਵਿਚාරයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනුවට හිත හොඳට එක තැනම නිකන් අතර වෙලා වගේ. හැබැයි පැමිණෙන අරමුණු පිළිබඳව දැනුවත් වෙමින් වාසය කරනවා. දැන් ඔන්න තවත් ප්‍රීතිසහගත ගතියක් මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා ඇති වෙන්න පුළුවන්. බුදුරයන් වහන්සේ ධම්මපදයේ හිමත් දේශනා කරනවා අමානුෂී රති හෝති පස්සතු උද්‍යබ්බයන් කියලා. ඒ කියන්නේ යම්ස කෙනෙක් මේ උද්‍යව්‍යයක් දකිනවා නම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් බොහොම සියුම්ව දකිමින් වාසය කරනවා නම් එතන එයාට නිකන් නිරාමස ප්‍රීතියක් පහළ වෙනවා මේ කටයුත්ත නිසා. දැන් ඉතින් අර නීවරණ ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. මෙයා තුල දැන් මේ ප්‍රඥාවක් අවදි වෙමින් යනවා. ඉතින් එතකොට අන්න ඒ පහළ වෙන ප්‍රීතිය හරිම සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්න බැරි අමානුෂික ප්‍රීතියක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් තවත් ටිකක් කොහොම යනකොට ඔය ප්‍රීති සාගත தත්ත්වය තව ටිකක් එහාට ගිහිල්ලා ප්‍රීතිය වෙනුවට ටිකක් මධ්‍යස්ත සතුටක් සහල්ු සතුටක් සැනසෙල්ලක් මේකට වෙන්නේ ඉඩහැරලා බලා ඉන්න පුළුවන් ගතියක් කොන්න යෝගාවචරයක් අත්දකින්න. එතකොට එයාට වෙන් කරගන්නත් බෑ මේක මේ සප වේදනාවක් කි දුක් වේදනාවක් කි උපේක්ෂා වේදනාවක් කියලා ඒ තරමට සියුම් වෙලා. සමහර විට අපි ධාතු මනසිකාරයක් නම් වඩමින් හිටියේ මේක මේ පඨවි ධාතුවේ ලක්ෂණයක්ද ආපෝ ධාතුවේ ලක්ෂණයක්ද තේජෝ ධාතුවේ ලක්ෂණයක්ද වායෝ ධාතුවේ ලක්ෂණයක්ද කියලා එහෙමවත් වෙන් කරගන්න බෑ. නිකන් යම්කිසි චලනයක් කම්පනයක් සියුම් වෙනසක් විතරයි වෙන්නේ. ඉතින් ඒක දිහා දැන් එයා ටිකක් බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා. දැන් මේ ටික ටික හිත හැරෙනවා නිකන් උපේක්ෂාවට. දැන් මේ අතරමැදි අවස්ථාව. දැන් මෙතන යම්කිසි සැනසෙලිදායක ගතියක් තියෙනවා. මොකද කලින් තරම් ලොකු දරතයක් නැහැ. ලොකුවට කරන්න දෙයක් නැහැ. අරමුණ සියුම් වෙලා තියෙන්නේ. ඒතර එතන මේ සිද්ධ වෙන විපරිණාමය දැකගැනීමෙන් බොහොම සැනසෙල්ලේ එකකින් පොඩ්ඩක් ඉවත් වෙලා වාසය කරනවා. දැන් එතකොට මේ ඉවත් වෙච්ච ගතිය ඒකට වෙන්න ඉඩ ඇරලා තමන් පරතෝ බැල්මකින් බලන ගතිය මෙතන හොඳට කැපිලා පේනවා. මොකද තමන්ට අත දාන්න තරම් දෙයක් නැහැ. හිත දැන් ඒකට එක්ක ලොකුවට සම්බන්ධෙකුත් නැහැ. හැබැයි වෙන තැනක විසිරලත් නැහැ. හොඳට සැනසෙල්ලේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. සියුම්ම බලාගෙන ඉන්නවා. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් මේ නුවණ දැන් එයා තුළ දියුණුණා. විපස්සනාවක් සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නැත්නම් සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් සමුදය වය ස්වභාවයක් දකිමින් වාසය කළා. ඒ තුලින් යම් නුවණක් විපස්සනා නුවණක් ඉපදුනා නම් ඒක තුල දැන් තව තව යෝගාවචරයේ දියුණු වෙන්න දියුණු වෙන්න එක අතකින් අපිට කියන්න පුළුවන් ඒ යථා භූත ඥාන දර්ශනයක් දෙයක් පිළිබඳ ඇත්ත ඇත්ත සැටියෙන් දැක ගැනීමක් දැන ගැනීමක් දැන් අන්න යෝගාවචරය ඇතුළ සිද්ධ වෙනවා. දැන් මේ උඩට අපි මේ කතා කරන්නේ සමාධි පැත්තක්ම නෙමෙයි. සමාධියට දැන් එතකොට ප්‍රඥාව හොඳට දැන් අත්ලක් සපේනවා. අනුග්‍රහයක් කරනවා. සමාධියට දැන් ප්‍රඥාව එකතු වෙලා සමාහිතෝ යථා භූතම් පජානාති පස්සති. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ සමාහිත තැනත්තා සමාහිත බවමයි මෙන්න මෙන්න මේ ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න උදව් කරන. එතකොට අපි මේ තනාගත් සමාධිය නිකන් තියාගෙන ඒක ඇතුළට වෙලා භුක්ති විඳින්මින් සතුටින් ඉන්නව පමණක් නෙමෙයි. මේකයිල සමත ආකල්පය. දැන් අපි කරන්නේ එකතු කරගත්ත මේ තනාගත් සමාධිමත් භාවය යොදමින් හොඳට විමසා බලමින් අපි තුල විපස්සනා නුවණක් උපදව ගන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේදී එවනම් අපිට තේරෙනවා දැන් ඒ නුවණ ටික ටික තව මෝරමින් දියුණු වෙමින් ඉස්සරහට යනවා. මුලින් තිබිට මට්ටමට වඩා දැන් ගැඹුරකට පරණත බවකට යෝගාවචරය අරගෙන යනවා. දැන් එතකොට අර සිද්ධ වෙන දේ දෙහා බොහෝ මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. ඉවසිල්ලේ බලන්න පුළුවන් ගතියක්. සැනසිල්ලේ බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ භුක්ති විඳිනවා. දෙතන තියෙනවා අන්න අර විරාගය. ඉස්සලනම් තිබුණේ අරමුණත් එක්ක නිකන් ඇලි ගැලි ස්වභාවයක් දැන් එහෙම නැහැ. සෑහෙන අරමුණින් ඉවත් වෙච්ච ගතියක්. හිත නිකන් තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක්. උදේකලාවේ ඉන්න ගතියක් තමයි ඔන්න වැටහෙන්නේ. දැන් ඉතින් අර කලින් තිබිච්ච ප්‍රීතිය, සොම්නස ඒව වෙනුවට දැන් අන්න උපේක්ෂාව තමයි මතුවෙන්නේ. උපේක්ෂා සහගත බවට ලොකු තැනක් එනවා. විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම එහෙම දිනුනලා එනකොට දැන් ලොකුවට තමන්ට කරන්න දෙයක් නැහැ. නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ. වෙන දෙයකට ඉඩ දීලා බලන් ඉන්නයි තියෙන්නේ. ඔන්න ඒ වගේ මට්ටමක් අපිට ඒ හතරවෙනි ධ්‍යාන මට්ටමේ මුල් අවස්ථාවකෙන් හඳුනා ගන්න පුළුවන්. තාම නිකන් අරමුණු තියනවා නොතිබෙනවත් නෙමෙයි. හැබැයි හිතට දැන් ඒවත් එක්ක ගනුදෙනු කරන්න උවමනාවක් නැහැ. හිත හුදෙකලාවේ ඉන්න කැමති. විවේකයෙන් ඉන්න කැමති. උපේක්ෂාවෙන් ඉන්න කැමති. ඒ කිසි දෙයක් එක්ක සම්බන්ධ නොවී ඉන්න කැමති. එතකොට මෙන්න මේ වගේ මට්ටමක් තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය ආසන්නයේ තියෙනවා. එතකොට ඒක තව වර්ධනය වුණොත් අපිට තවත් නිබ්බිදාවක් තවත් මේ දේවල් කෙරෙහි එවන් නිෂ්පලත්වය, ශූන්‍යත්වය, nissaratwaya දැකලා තවත් ඒවා ගැන කලකිරිලා හිත මේ සියල්ලෙන් ඉවත් වුණොත් අනුශිත භාවයටපත් වුණොත් කිසිවක් උපාදාන නොකරන තත්ත්වයටපත් වුණොත් අන්න උපේක්ෂාවේ තවත් මට්ටමක් අපිට හම් වෙනවා. අපිට කියන්න පුළුවන් අර කලින් තිබුණාට වඩා ප්‍රබල උපේක්ෂාවක් අනේ යෝගාවචරයේ පුක්ති වෙනවා. මේකත් ඉතින් හතරවෙනි ධහනේ තවත් මට්ටමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එතකොට යෝගාවචරයේ මේවා අත්දකින්නේ එතකොට විවිධ මට්ටම් වලින්. මුලදී නිකන් එයාට ඒකේ සේයාවක් පමණයි තිබුණේ. ඒක තව ටිකක් බහුලීකృత කරන්න ඒක දැන් හොඳට තහවුරු වෙච්ච බවක් එයාට තේරෙනවා. දැන් ඉතින් එතෙන්ට නැවතනවා පිටපත් වෙනවා. ඒ දේවල් ඈතට යනවා ඒ අරමුණු. යෝගාවචරයට පුළුවන් සැහැල්ලුවෙන් ඒ දිහා බලාගෙන ඉන්න. උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න. මදහත්වයේ දිහා බලාගෙන ඉන්න. කිසිම සංස්කාරයක් කරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ මට්ටම අපිට එතකොට හතරවෙනි ධහනේ මුල් මට්ටමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු සම්පූර්ණයෙන්ම හිත අරමුණෙන් ගිලිහුණා. දැන් ඔන්න හිතට පිහිටන්න තැනක් නැහැ. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. දැන් ඒ අනිශ්චිත බවකට හිතපත් වුණා. කිසිවක් උපාදාන නොකරන තත්ත්වයකටපත් වුණා. ඉතින් සුළු කාලයකට අපි තුමු යෝගාවචරයක් මේක අත්දකිනවා. එතකොට ඒකත් අන්න හතරවෙනි ධ්‍යානයක මුල් අවස්ථාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. තවදුරටත් යනකොට ඉතින් මේක තව තව දියුණු කළා. යෝගාවචරයට දැන් ඒ තත්ත්වය අත්දැකීමෙන් වාසය කරන්න පුළුවන්. අපි තුමු විනාඩි 15ක් 30ක් ඒ තුල වාසය කරන්න පුළුවන් නම් අන්න යම්කිසි සීමිත ප්‍රදේශයක යෝගාවචරයක අත්දකින්නවා එක්තරා අන්දමකින් උපාදාන රහිතව සැනසille කිසිවක් අසුරු නොකර ස්වාධීනව නිදහසේ වාසය කිරීමක්. එතකොට ඔන්න තවත් මේ හතරවෙනි ධ්‍යානෙ දිනුනලා තිනවා. එතකොට මේ හතරවෙනි ධ්‍යානය ගත්තාම ඒකේ තව තව මට්ටම් වශයෙන් අරූප ධ්‍යාන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මෙන්න මේ අරූප ධ්‍යාන හතරත් හතරවෙනි ධ්‍යානයේ අවස්ථාව වශයෙන් තමයි සමත පැත්තදී පෙන්නන්නේ. ඒ වගේම ඒකම අපිට විපස්සනාදිත් කතා කරන්න පුළුවන්. දැන් අර හතරවෙනි ධ්‍යානය පළවෙනි මට්ටම අර අපි කිව්වා වගේ නිකන් යම්සි විරාගී තත්වයක් හිතේ ඇති වෙලා අරමුණු වලින් හිත තියක් ඉවත් වෙලා උපේක්ෂා සහගතව සැහැල්ලුවෙන් මධ්‍යස්තව ඉන්න අවස්ථාවක් වශයෙන් මුල් අවස්ථාව වඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම අරමුණු දැන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා හිත එකකවත් බැඳෙන්නේ නැතුව, එකකවත් ඇලෙන්නේ නැතුව, එකකවත් ගැටෙන්නේ නැතිව ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අනිශ්චිතව වාසය කරන ඊළඟ මට්ටමක් හඳුන ගන්න පුළුවන්. දැන් එතකොට මේ தત્ත්වය යෝගාචරයක් තුල දිනු වෙන්න හිතේ ඉඩ කඩ වැඩි වෙනවා. දැන් කලින් නම් හිත හරිම ව්‍යාකූලයි, හිතේ සංඥා බහුලයි, හිතේ ඉඩ කඩ හරි අඩුයි. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඇත්තටම යෝගාචරයක් අත්දකින්න තමන්ගේ හිතේ පැහැදිලි ගතියක්, අරමුණු නිකන් ඉවත් වෙච්ච ගතියක්, හිත ඉඩ කඩ සහිත තැනක් බවට පත් වුණා. ඉස්සෙල්ලා නම් අපි හිතමු අපේ ගෙයක් තිබුණා අස්කල්ලා නැහැ එහෙන හුඟක් කාලෙකට. ඉතින් ඒ නිසා හරිම අපිරිසුදුයි. බඩු මූට්ටු ගොඩ ගැහිලා තැන් තැන් වල දාලා හරිම අපිලිවෙලයි. නමුත් අපි හිතමු ඔන්න අපිරිසුදු හිතක් පහළ වෙලා ඒක සම්පූර්ණයෙන්ම අස්කරගෙන යනවා. අවශ්‍ය බඩු මූට්ටු නියමිත තැන් වල තැන්පත් කරනවා, අනවශ්‍ය දේවල් ඔක්කොම ඉවත් කරනවා. ටික ටික මේ ගේ පිරිසුදු කරමින් අපි කටයුතු කළා නම් ඔන්න දැන් හොඳට ඉඩ කඩ සහිත ගයක්. බඩු මූට්ටු ටික අවශ්‍ය තැන තැන්පත් කරපු ගයක්. බලන්න ප්‍රිය උපදවන ගයක්. ඉන්න හිතන ගයක්. ඔන්න අපිට හම් වෙනවා. ඒ වගේ තමයි එහෙනම් අපේ හිතත් අර කෙලවරක් නැති කිසිම ප්‍රයෝජනයක් නැති සිතුවිලි සංඥා මේක ගොඩ ගැහිලා තිබුණා. ඉතින් ඒවා දැන් ඉවත් වෙවි හිත ටිකක් සහනශීලී ගතියකට, තැම්පත් ගතියකට, සැහැල්ලු ගතියකට, ඉඩකඩ සහිත ගතියකට පත් වෙනවා. දැන් ඔන්න ඉඩකඩ හොඳට පැතිරිච්ච අවස්ථාව. සියලුම සංඥාවන් හිතින් ඉවත් වෙලා අරමුණු සෑහෙන දුරට ඈත් වෙලා දැන් අරමුණක් ළඟ පාත ඇත්තේවත් නැහැ. දැන් ඔන්න මේ සැනසෙලිදායක తත්වය එමත් නැත්තම් නිදහස් తත්වය සෑහෙන දුරට පැතිරිච්ච අවස්ථාව අපිට ආකාසනංචායතන తත්වයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. මොකද එතෙන්දී ඉඩකඩ හොඟක් වැඩි. හිසේ ඇතුලේ මුකුත් නැහැ ඉතින්. අරමුණක් කියලා දෙයක් නැහැ. සංඥා ඔක්කොම ඇකිලා ගිහිල්ලා දැන් හොඳට ඉඩකඩ සහිතයි, අවකාශය සහිතයි, හිස් ස්වභාවය සහිතයි. එතකොට මේ හිතේ තියෙන ඉඩකඩ පැතිරිච්ච ආත්පස පැතිරිච්ච අවස්ථාව අපිට හඳුන ගන්න පුළුවන්. දැන් සීමාවක් පේන්නේ නැති තරම්. හතර පැත්තටම නැත්නම් අට දිශාවටම හැම දිශාවකටම දැන් හොඳට හිතේ ඉඩකඩ පැතිරලා තියෙනවා. මේ අහවල් තැනයි මේකේ සීමාව කියලා පෙන්වන්න බෑ. හිත හොඳට ඉඩකඩ සහිත වෙලා කිසිම සංඥාවකින් ඇවිරිලා නැහැ. සීමාවක් හිතට පනවන්න බෑ. දැන් එතකොට හොඳට පැතිරිච්ච හිතක්. නැත්නම් හිස්තන හොඳට පැතිරලා තියෙනවා. හිස් ස්වභාවය හොඳට පැතිරලා තියෙනවා. ඉඩකඩ හොඳට පැතිරලා තියෙනවා. කිසිම ක්ලේශයක් නැහැ. ඒ වගේමයි කිසිම බරක් නැහැ. කිසිම උපාදානයක් නැහැ. කිසිම අරමුණක් නැහැ. ඉතින් ඔන්න ඔය தත්ත්වය අපිට ආකාසනංචායතන මට්ටමක් වශයෙන් හඳුනගන්න පුළුවන්. එතකොට යෝගාවචරය මේ தත්ත්වෙම වෙනත් පැත්තකට අර්ථකථනය කරන්න පුළුවන්. දැන් මේ අවකාශයේ පමණක් නෙමෙයි. මේ අවකාශය ගැන හොඳ දැනුවත් බවකුත් තියෙනවා. මොකද අවකාශයේ තියෙන බව දැනගෙන විතරක් නැහැ. අවකාශයේ තුල හොඳ දැනුවත් බවකුත් පැතිරලා තියෙනවා. එතකොට තමන්ගේ දැනුවත් බව දැනුවත් භාවය හාත්පස පැතිරලා තියෙන්නේ. ඒක දැනුවත් බව එක අරමුණකට කොටු වෙලා සීමා වෙලා පටු වෙලා නැහැ. දැන් තමන්ගේ දැනුවත් බව හාත්පස පැතිරිච්ච දැනුවත් බවක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේක විඥානංචායතන මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද තමන්ගේ ඒ අපත්‍ත්‍යිත විඥාන මට්ටම, නොපිහිටි විඥාන මට්ටම සෑහෙන්න ඔන්න පැතිරිච්ච අවස්ථාවක් මේ විඥානංචායතන මට්ටමට එනකොට යෝගාවචරයට විපස්සනා පැත්තෙන් තියඳුන ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් තවදුරටත් ඕකේ වාසය කරද්දී දැන් මේ කෙනෙක් පුඤ්ඤලයක මමෙක් පිළිබඳ දැන් හැඟීමක් නැහැ. ඒතරේ සත්පුජ්ජන සංඥා පිළිබඳ හැඟීමක් නැහැ. කිසිවෙක් නැහැ. කිසිවක් නැහැ. නත්ති කිංචි. ආකින්චඤ්ඤායතන මට්ටම මෙතන හඳුනා ගන්න පුළුවන්. මොකද ආකින්චඤ්ඤායතන මට්ටමේ ස්වභාවය තමයි කිසිවක් නැහැ කියන එක. ඒතර කිසිම දෙයක් නිරූපණය වීමක් ඇත්තෙත් නැහැ. කිසි වෙක් බවට පත්වීමක් ඇත්තෙත් නැහැ. දැන් මේ විපස්සනා මට්ටමේදී. එතකොට තවත් ගැඹුරුයි. අර සමතේදී නම් අර ද්‍රව්‍යමය වශයෙන් රූප වශයෙන් කිසිවක් නැහැ කියන එක තමයි අරූපී මට්ටමකදී ඉස්සරහට ගරන් තියෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී ඊටත් වඩා ගැඹුරකට ගිහිල්ලා අපිට හිතා ගන්න පුළුවන් සත්පුද්ගල භාවයක් නැතුව තැනැත්තෙක් පුද්ගලයක් හදන්නේ නැතුව ආත්මීය ස්වභාවයක් හදන්නේ නැතුව ආත්මයට අයත් දෙයක් අයිති දෙයක් තනන්න නැතුව අන්න ආත්පස පැතිරිච්ච ඒ අනාත්ම ස්වභාවය කිසිවක් නැති ස්වභාවය යෝගාවචරයක අත්දකින්න නම් ඒක ආකින්චඤ්ඤායතන මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් ඊටත් පස්සේ අපිට මේක අර්ථකථනය කරන්න පුළුවන් සංඥා ශීර්ෂයෙන්. කොහොමද සංඥා ශීර්ෂයෙන් අර්ථ දක්වන්නේ? දැන් එතකොට මේ මට්ටමේදී දැන් මේ හාත්පස පැතිරිච්ච අවධානයක් තියෙනවා, දැනුවත් බවක් තියෙනවා, කිසිම අරමුණක් ඒ තුළ පෙන්නුම් කරන්නේ නැහැ, කොහෙවත් පිහිටලා නැහැ, හොඳ අවදියෙන් ඉන්නේ, සැහැල්ලුවෙන් ඉන්නේ, කිසිම ආතතියක් නැහැ, ඔන්න වගේ තත්ත්වයක් එතකොට හිතේ බලපවත්තන්නේ. එතකොට මේ මට්ටමේදී කිසිම අර ලෝකේ තියෙන සාමාන්‍ය ඕලාරික සංඥා මොකක්වත් නැහැ. ගෙවල් දොරවල් ගැන සංඥාවක්, අමු දරුවන් පිළිබඳ සංඥාවක්, යාන වාහන පිළිබඳ සංඥාවක්, ඡන්දේ පිළිබඳ සංඥාවක්. ඉතින් මේ අද කාලේ තියෙන මේ මොකක්වත්ම සංඥාවක් රටේ ලෝකේ පිළිබඳ සංඥාවක් ඇත්තෙම නැහැ. නේ සංඥා සංඥී කියලා ඉතින් තේරෙනවා. එතකොට කිසිම මේ සාමාන්‍ය අපි ලෝකේ ගනුදෙනු කරන කිසිම සංඥාවක් දැන් මෙතන නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් යාට මේ සංඥා විකෘතියක් වෙලත් නෙමෙයි මේ. මේ හොඳ සිහියෙන් ඉන්නේ. සිහි විකල් වෙලා, සිහි විසප්ඤ වෙලා කලන්තේ හැදිලත් නෙමෙයි මේ ඉන්නේ. හොඳ සිහියෙන් ඉන්නේ. ඒ නිසා ඒ න විසඤ්ඤ සංඥී කියන අවස්ථාවත් තේරෙනවා. ඒ කියන්නේ කිසිම විසඤ්ඤතාවයකටපත් වෙලා සඤ්ඤා විකෘති වෙලා උතුර දකුණ මාරු වෙලා ඉන්නව නෙමෙයි මේ. හොඳට සිහියෙන් ඉන්න අවස්ථාව. ඒ නිසා විසඤ්ඤ වෙච්ච මට්ටමකුත් නෙමෙයි. ඒ වගේමයි දැන් මේ ඇවිල්ලා හුඟා ප්‍රබලව දැඩි වීරයක් යොදලා දැඩි ආයාසයක් යොදලා පැමිණෙන්න තියෙන සඤ්ඤා වලක්වමින් බරපතල විදිහට ඉන්න තත්වෙකුත් නෙමෙයි. කොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. හිත තුළ නුවණ ක්‍රියාත්මක වෙනවා, විපස්සනා නුවණ හොඳින් බලපවත්වනවා. ඉතින් ඒ නිසාම එයාට ලොකු දැඩි වීරියකින් මේ සංඥා ඇති වෙන එක වළක්වන්න දෙයක් නැහැ. ඉතින් එතකොට මේ අසඤ්ඤ තත්ත්වයකත් නෙමෙයි මේ න නෝපි අසඤ්ඤී කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සංඥා පැත්තෙන් කතා කරද්දී එතකොට මෙතන තියෙන්නේ අර සාමාන්‍ය අරූප මේ රූපාවචර ධානවල අසඤ්ඤ තත්වයකුත් නෙමෙයි මේ ඇවිල්ලා ඊට වඩා බොහොම සැහැල්ලු මධ්‍යස්ත සංස්කාර බලෙන් යටපත් නොකරපු නුවණ නිසාම ඒවා ඉවත් වෙලා ගිය අවස්ථාවක්. නෝපි අසඤ්ඤී න විභූත සඤ්ඤී. ඒ වගේමයි දැන් මේ සාමාන්‍ය මේ ප්‍රකෘති සංඥාවන් නැත්නම් ලෝකේ තියෙන මේ සාමාන්‍ය රළු ඕලානික සංඥාවන් කවම කවදාවත් ඇති කරගන්න බැරි තරමට ඒවා විනාශ කළ දාපු අවස්ථාවකුත් නෙමෙයි. මේකෙන් ඉවත් වෙච්ච ගමන් Tamanට ඕන වෙලාවක ඒ සාමාන්‍ය පුරුදු සංඥාවලට යන්න පුළුවන්. ආයෙත් ඒ සංඥා මතක් කරගන්න පුළුවන්. තව කෙනෙක්ව අඳුන ගන්න පුළුවන්. රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, පහසක් මේ ඕන දෙයක් හරි පහසුවෙන් අඳුන ගන්නත් පුළුවන්. ඒවා විනාශ කළා දාලත් නැහැ. න විභූත සංඥී. ඒතොර මෙන්න මේ අවස්ථා හතරක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා කලහ විවාද සූත්‍රයේදී. න සංඥ සංඥී, න විසඤ්ඤ සංඥී, නෝපි අසඤ්ඤී, න විභූත සංඥී කියලා මේ සංඥා චීර්ෂයෙන් ඒ එක අතකින් කියනවා නම් ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ ස්වභාවය බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතොර අපි මේ කතා කරන්නේ ලොකු පරාසයක්. එතකොට මුල් මට්ටමේදී හතරවෙනි ධ්‍යානයේ මුල් මට්ටම සමාර්ථය තාමත් පුතග්ඥන භූමිය වෙන්න පුළුවන්. තවටියක් එහා යනකොට ඔන්න ආරි භූමියක් ගැන කතා කරන මට්ටමක් වෙන්න පුළුවන්. එතකොට මේ සෑහෙන පුළුල් පරාසයක එතකොට මේ අරූප ධ්‍යානවල නැත්නම් හතරවෙනි ධ්‍යානයේම විවිධ අවස්ථාවන් අපිට විපස්සනාදී දැක ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අපි මේ සංඥාවන්ගේ අතිශය සූක්ෂම අවස්ථාවක් අපිට හිතා ගන්න පුළුවන්. නේව සංඥා නා සංඥා අතර මට්ටමක් වශයෙන් විපස්සනාවේ හම්බ වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් සමතේ හම්බ වෙන නේව සංඥා නා සංඥා අතර මට්ටමේදීත් යම් හෝ සංඥා මට්ටමක් තියෙනවා. ඒක සමහර විට මේ ලෝකේ තියෙන ඕලාරික සංඥාවක් වෙන්නත් පුළුවන්. නමුත් විපස්සනාවේදී ඒ සංඥා කිසිවක් නැහැ. හිතේ පැහැදිලි ගතියක්, සැහැල්ලු ගතියක් නැත්තම් නිදහස් ගතියක් තියෙන බව තමයි මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව හිතා ගන්න තියෙන්නේ. ඒතර ඔන්න ඔයගේ තත්ත්වයක් යෝගාවචරයේ අත්දකින්නවා නම් ඒක එතකොට අරූප ධානවල ඉහළම මට්ටමක් වශයෙන් නේව සංඥා නා සංඥා අතර මට්ටමක් වශයෙන් දල වශයෙන් අපිට සමාන්තරව දක්වන්න පුළුවන්. ඒතර අපිට තේරෙනවා මේ ධාන හතර දැන් බුදුරජාන් වහන්සේ ඒ එකාතකින් ආහාර වලට පෙන්ලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානයේ අර සත්තුන්ට මිනිස්සෙයින්ට උමනා කරන ප්‍රධාන දේවල් වතුර ටික, තන ටික, ඒ වගේ අර මේ මූලික අවශ්‍යතාවයන් වශයෙන් පෙන්ලා තිනවා. ඊළඟට තව ටිකක් එහාට ගිහලා වී ටික, මේ තව හාල් ටික, ඒ වගේ ඉතින් අර ප්‍රධාන තව ටිකක් පෙන්ලා තිනවා. තවත් එහාට ගිහිල්ලා ඒ මුම්මෑ තල, ඒ වගේ තවත් ටිකක් එහා පෝෂණීය ආහාර ටිකක් වශයෙන් පෙන්ලා තිනවා. තවත් එහාට ගිහිල්ලා ගිතෙල්, වෙඬරු, මීපැණි වගේ අර ප්‍රණීත ආහාර මට්ටම පෙන්ලා තියෙනවා. ආහාරවල එතකොට එක්තරා අන්දමක රළු මට්ටමක ඉඳන් ප්‍රණීත තත්ත්වයක් දක්වා නැත්තම් පෝෂණයේ අඩු තැනක ඉඳලා තාම පෝෂණීය තත්ත්වයක් දක්වා බුදුරජාන් වහන්සේ මේ ටික පෙළගස්සලා තියෙනවා. ඉතින් එතකොටත් අපිට තේරෙනවා මේ බුදුහාඳුරන්ගේ කොයිතරම්නම් නුවණකින් මේ ආහාර ටික හතර පවා පෙළගස්සලාද මේකට සමාන කරලා තියෙන්නේ. තර පළවෙනි ධ්‍යානයේ තියෙන නිකන් අර මූනික මට්ටමක්. දෙවෙනි ධ්‍යාන වෙනකොට ඊට වඩා ටිකක් ප්‍රණීත මට්ටමක්. තුන්වෙනි ධ්‍යාන වෙනකොට ඊටත් වඩා ප්‍රණීත මට්ටමක්. හතරවෙනි ධ්‍යාන වෙනකොට අතිශය ප්‍රණීත මට්ටමක් දක්වා දැන් හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට මේ ආහාර ගැන තවත් පැත්තකින් කියනවා නම් අපි ආහාර නිතරම ගන්නෙත් නැහැ. අවශ්‍ය වෙලාවට තමයි ආහාර ගන්නෙ. ඉතින් එහෙනම් මේ සමාධි මට්ටම සමත වේවා විපස්සනා වේවා අපි මේ හැම වෙලාවෙම ඉන්නකවුත් නෙමෙයි එහෙනම්. අවශ්‍ය වෙලාවට තමයි මේ ආහාර ගන්න තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණවත් පරිදි තමයි ගන්න තියෙන්නේ. අපි ආහාර වුණත් අනවශ්‍ය විදිහට ඕමනාවට වඩා ගන්න ගියොත් ඉතින් ඒ නිසා ලෙඩ වෙනවා. ඒ වගේම තමයි සමාධියක් වුණත් අනවශ්‍ය විදිහට ඕමනාවට වඩා ඒක ප්‍රමාණය දැනගන්න නැතිව පරිහරණය කරන්න ගියොත් ඒකම බාධාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සමත ධ්‍යාන. අපි සමත ධ්‍යාන වල සීමාව දැනගන්න නැතුව අපිට වෙලාව තියෙනවා කියලා පැය ගණන් ඒවා ඉන්න ගියොත් සමත ධ්‍යානයේ තියෙන ප්‍රබලත්වය නිසා අපේ තියෙන කෙලෙස් යටපත් වෙනවා. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ මේ ඇත්ත වශයෙන් කෙලෙස් ප්‍රහාණයක් වෙලා මාර්ගඵලයක් අවබෝධ වෙලා මේ කෙලෙස් නැතුව ඉන්නවද? නැත්තම් අර සමත ධ්‍යානයේ බලය නිසා කෙලෙස් යටපත් වෙලා తాවකාලිකව අඩපණ වෙලා තියෙනවද කියලා තෝරගන්න හරි අමාරුයි. නමුත් යෝගාවචරයෙකුට මේක තේරගන්න නම් ඒ සමත ධ්‍යාන වඩන එක తాවකාලිකව නවත්තලා හිතට තමති විදිහට හැසිරෙන්න දීලා බලන්න වෙනවා කොහොමද දැන් මෙයාගේ தත්ති කියලා. කෙලෙස් වල බලයේ தত্ত্বය තමාම පරීක්ෂා කර ගන්න වෙනවා. එහෙමත් නැත්නම් යම් යම් බාධාවන් පැමිණෙනකොට යම් යම් දුෂ්කර අවස්ථාවන් පැමිණෙනකොට හිත කොහොමද ඒවා හරහා යන්නේ? හිතට ඒවා දරා ගන්න පුළුවන්ද? ඒ මොන හරි දුෂ්කර අවස්ථාවකදී හිත කතරම් ඉක්මනට නැවත ගොඩ එනවද? නැවත යථා තත්ත්වයට පත් වෙනවද? ස්වාභාවික තත්ත්වයට පත් වෙනවද? එහෙමත් නැත්නම් හිත කැළඹෙනවද? දවස් ගණන් තාමත් පසුතැවෙමින් හඬා වැළපෙමින් ඉන්නවද? එතකොට මෙන්න මේ වගේ අපේ ජීවිතවල සිද්ධ වෙන හැලහැප්පීම් හරහා උඩ යට යෑම් හරහා තමයි අපේ හිතේ යථා ස්වභාවය තේරුම් ගන්න වෙන්නේ. ඒක නිකම්ම නිකං අර සමාධියකින් ඔබා තබන තත්වයකින් නෙමෙයි. අපි අපේම හිත එයා බොහොම මධ්‍යස්තව විචාර බුද්ධියකින් කෙලෙස් වල ස්වභාවය දැනගැනීම තුළින් තමයි හිතා ගන්න වෙන්නේ දැන් ඇත්ත වශයෙන්ම මේ කෙලෙස් ප්‍රහාණයක් වෙලාද, එහෙම නැත්නම් මේව මේ తాවකාලිකව යටපත් වෙලාද තියෙන්නේ කියලා. විපස්සනා ධ්‍යානයක් වුණත් අපි ඕන්ට වඩා මේ ඒවත් තුළ නිමග්න වෙන්න ගියොත් ඒකිනුත් ඉතින් ඔය කෙලෙස් යටපත් වෙන්නත් පුළුවන්, සමහරට ඒකට ලොල් වෙන්නත් පුළුවන්, ඒකට ඇලෙන්නත් පුළුවන්. තින්සා බුදුරජාන් වහන්සේ දේශනා කරන අය කිසිම දෙයක් ඒවා තුළ නිකාන්තියක් ඇති කරගන්න එපා කියලා. දැන් සමත ධ්‍යාන පත්තෙන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා අතම්මේතා බුත්තා භගවත නේව අත්තුක්ඛංසේ තින පරං වම් බෙහෙති. යම් හෝ කෙනෙකුට ධ්‍යානයක් පහළ වුණා කියලා යා ඒක ගැන කෙනෙක් හදාගන්න පුජ්‍යලේ හදාගන්න යන්න එපා කියලා, ඒක පුජ්‍යල භාවයක් ඇති කරගන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි තමන්ට තමයි මේ ධ්‍යානෙ තියෙන්නේ, අනිත් අයට නම් නැහැ කියලා තමන්ව උසස් කළා තව කෙනෙක්ව පහත් කළා සලකන්නත් එපා කියලා කියනවා. ඒතර මේ ධ්‍යානලාභී වීම අතිශයින් පෞද්ගලිකයි. ඒතර ඒක මේ තමන්ව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න භාවිතා කරන්න එපා කියලත්, ඒ තුලින් තමන්ව පුඤ්ඤලේ කෙනෙක් වශයෙන් හුවා දක්වන්න පාවිච්චි කරන්න එපා කියලාත් බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තියෙනවා. ඒක විපස්සනාවට යනකොට නම් ඇත්තටම ඒ කෙනෙක් පුඤ්ඤලේ තමන් පහළ වීම, මමෙක් තනා ගැනීම, ඒකත් ඇත්තටම විපස්සනාවටම බඳුන් වෙන නිසා එතෙන්දී මුලා වෙන්න තියෙන අවස්ථාව නැත්තම් මාන්නයට තියෙන අවස්ථාව ටිකක් අඩුයි. නමුත් සමතේදී නම් ඒක ප්‍රබලවම තියෙනවා. ඒ නිසා අපි මේ සමාධිවල කටයුතු කරද්දී, සමාධියක් සහිතව ඉඳද්දී, සමාධියක් පරිහරණය කරද්දී, ඒ නිසා එක පැත්තකින් අපිට ඒකේ සීමාව දැනගන්න වෙනවා. කතරම් දුරට මේක පරිහරණය කළ යුතුද? කතරම් කාලයක් මේක මං নিমග්න ජීවත් වෙ යුතුද? පරිහරණය කළ යුතුද? කොයි වෙලාවද මම මේක නැවතත් පරිහරණය කළ යුත්තේ? මට දැන් මේක ඇත්ත වශයෙන්ම ඒකට සමවදින අවශ්‍යද? මට දැන් ආහාර ගන්න අවශ්‍යද? මගේ දැන් බඩ පිරෙලාද තියෙන්නේ? කිසිම කුසගින්නක් නැද්ද මට? නැත්තම් ලොකු කුසගින්නක් තියෙනවද? කියලා අපි අර ආහාර ගන්න අවස්ථාවේ සැලකිලිමත් වෙනවා වගේ අපේ මේ කය පවත්වා ගැනීම පිණිස ආහාර ගන්නවා වගේ ප්‍රයෝජනෙ සලකලා ආහාර ගන්නවා වගේ තමයි එහෙනම් අපි මේ සමාධියත් පරිහරණය කරන්න වෙන්නේ. එහෙම නැතුව වෙලාව තිබුණ පමණට, කාලය තිබුණ පමණට ඒවා පරිහරණය කරන්න ගියොත් ඒවැ අනිෂ්ට පැති මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි ඔය කාරණා තේරුම් අරගෙන මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ නගරූපම සූත්‍රය අනුසාරයෙන් අපේ භාවනාවටත් යම්කිසි මඟ පෙන්වීමක් ඇති කරගමු. ඒ මඟ පෙන්වීමත් එක්කාසු කරගෙන අද දවසේත් අපේ භවනා ජීවිතය සාර්ථක කරගන්න, නිවැරදි කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවලුත් මේ නගරූපම සූත්‍රය මුල් කරගත්ත මේ ධර්මදේශනා දෙකෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙනම් අද දවසේ අපි ධර්මදේශනාව අවසන් වුණා. දැන් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට කාරණා දෙකක් ගැන දැනගන්න ඕන. මේ දැන් ස්වාමීන් වහන්සේ අපි කියවනකොට මේ සූත්‍රය, ඒ වගේම කියවලා බලනකොට ත්‍රිපිටකේ මට හැඟීමක් ඇති වුණා මේ කතා කරන්නේ ආර්ය භූමියට පත්වෙච්ච යෝගාවචරී පිළිබඳද කියලා. ඒ කියන්නේ කාරණා දෙකක් නිසා, එකක් මේක සඳහන් වෙනවා ආර්ය ශාක්‍යතිනේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සඳහන් කරා නොසැලෙන ශ්‍රද්ධාව කියලා. ඒ වගේම හිරි ඔත්තප්ප, මම මේ මට මතක හැටියට හිරි ඔත්තප්ප භාවිතා කරමින් සෝවාන් මිච්ඡ ශ්‍රාවකයා මූලික වශයෙන් ඉස්පස්සේ කටයුතු කරනවා කියලා කොහෙද කියලා තියෙනවා වගේ මතකයි. ඒ ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලි
ඒක යම්කිසි එහෙමත් හිතන්න පුළුවන් මේ මනතුංග මහත්තයා. හැබැයි ඉතින් අපි එහෙමයි කියලා මේක ආර්යයන් වහන්සේට විතරක් සීමා කළා අනිත් අය නොකර සිටීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ශ්‍රද්ධාව කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට කාටත් බයලජ්ජාව කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට සුතමේ ඥාණය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වීරය යොදන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සිහිය දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ නුවණ දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒතර මේ කතා කරලා තියෙන මූලික කාරණා හතත් අපි මුලින්ම පටන් ගන්න වෙනවා. ඉතින් ඒවැ උත්කෘෂ්ඨ මට්ටමක්, ප්‍රබල මට්ටමක් කාලයක් යද්දි තහවුරු වෙවි. මෙතන අපි ශ්‍රද්ධාවෙන් පටන් ගත්තා. ඒතර මුලදී ශ්‍රද්ධාව ටිකක් වැනින ශ්‍රද්ධාවක්. තාම ඉතින් හරියට තහවුරු වෙච්ච ශ්‍රද්ධාවක් නෙමෙයි. හැබැයි දියුණු කළ යුතු ශ්‍රද්ධාවක්. දිගින් දිගට තව තව පැවැත්වේ යුතු ශ්‍රද්ධාව ප්‍රබල වෙලා පැමිණෙන ශ්‍රද්ධාවක්. ඉතින් ඒකේ උත්කෘෂ්ඨ මට්ටම තමයි කාතකින් පෙන්වන්නේ නොසෙල් වෙන ශ්‍රද්ධාවක්. ඊට පස්සේ ඉතින් අපි ගත්තොත් ඊළඟ අවස්ථාව හිරියොතප් කියන එක. ඉතින් ඒකෙත් අර මනුතුංග මහත්තයා කියපේක ඇත්ත. මුල් කාලෙදී අපි හිතමු අපි අකුසල් කරනවා, විවිධාකාර අකටයුතුකම් කරනවා, සීලාචාරකම අඩුයි. ඒතර කියන්නේ හිරියොතප් අඩුයි. හැබැයි ඉතින් යම්සි කෙනෙක් සත්පුරුෂ භූමියට අවතීර්ණ වෙන්න, එහෙමත් නැත්නම් අපි හිතමු බණක් අහලා පොතක් බලලා ඒ දහම ඇහිලා ඉතින් ආයතන කටයුතු කරනවා නම් ඒ කියන්නේ ඒකාතකින් අපිට හිතා ගන්න පුළුවන් දැන් අර බැලැජ්ජා දෙක දියුණු වෙනවා. ඒ වගේමයි එයා දැන් ඒ පැත්තට හැරෙනවා. ඉතින් එතකොට බැලැජ්ජා දෙක දියුණු වීමේ ඒකෙතින් ලොකු පරාසයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේ හත සම්පූර්ණයෙන්ම ආරයන් වහන්සේට පමණක් තියෙන දෙයක් කියලා කියන්න බෑ. යම් යම් ප්‍රමාණවලින් පුතග්ජන තනත්තාට අතුලක් තියෙනවා. කල්යාණ පුතග්ජන ඇතුළ විශේෂයෙන්ම අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ හත ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකේ හොඳට තහවුරු වෙච්ච මට්ටමක් නම් ආයි නොපිරිහෙන්න තහවුරු වෙච්ච මට්ටමක්. එතකොට අපිට ආර්ය භූමියේදී තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය වෙන්න මේ සාකච්ඡාව ගෙනියන්න. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මෙතන සාකච්ඡාවට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් ගෘහස්ත, ඒ කියන්නේ අපි මහන වෙලා නැති කට්ටිය හැටියට ගෘහස්ත ජීවිත ගත කරන හැටියට දැන් මූලික දෙයක් වෙනවා පවුල කියන සංස්ථාව. දරුවෝ, බිරිඳව, සැමියා, දෙමාපියන් ඒකකයක් වගේ පවතින. එතකොට ස්වාමීන් වහන්සේ තාමත්ම වටිනා දේවල් වගේ අද දේශනාවේදී සඳහන් කරා අර reference point එකට කියන්නේ විපස්සනාවේ ඇති වෙන සමාධි, ඒතර සමත සමාධි පෙන්නුම් කරලා ඉතාම හොඳ වටිනා විවරණයක් අපි ඉදිරිපත් කරා. ඒක ඉතාමත්ම අගය කරනවා ස්වාමීන් වහන්සේ මේක අති ගෘහස්තෙක් විදිහට ප්‍රායෝගික ජීවිතයට ඇතුළත් කරගත්තු තියෙන අත්දැකීම් එක්ක හැඟෙන අවස්ථාවලියක්, ඒ වගේම ප්‍රායෝගිකව සිද්ධ වෙච්ච අවස්ථාවලිය විස්තර කරන්න අවශ්‍යයි. ඒ වගේම කරුණු දැනගන්නයි මේක සඳහා කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී ගත කරනකොට දැන් අපේ තියෙනවානේ ලයික්ස් ඇන්ඩ් ඩිස්ලයික්ස්. ඒ කියන්නේ අපි රස්සාවට එහෙමත් නැත්නම් අපි දැන් ටීවී එක යන මොකක් හරි චිත්‍රපටියක් බලන. ඒ වගේ කැමති දේවල් තියෙනවා. නමුත් gedara සුද්ධ කරා එහෙමත් නැත්නම් ඒ වගේ වෙනත් කාරණා සඳහා එච්චර කැමැත්තක් නැති වෙන්න පුළුවන්. එතකොට මේ භාවනා මාර්ගයේ දියුණු වෙනකොට ඇති වෙන දෙයක් තමයි මේවා කෙරෙහි ටික ටික සමතාවයක් ඇති වෙන්න පටන් ගන්න. උදාහරණයක් කිව්වොත් මගේ අත්දැකීම කියන්නේ දැන් අපි හිතමු බිරිඳ හරි ස්වාමි පුරුෂයා හරි අපි කැමැතිම දෙයක් ගැන යොමු වෙලා ඉන්නකොට ඇවිල්ලා කතා කරනකොට මුලදී ඒ ගැන ඉතාමත්ම කුඩා ගැටීමක් ඇති වෙනවා. නම් පස්සේ ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරපු දේ අපි තුළ දියුණු වෙනකොට ඒක මේ ඇති වෙන අවස්ථාවට හිතපත් වෙනවා නිකම්ම බොහොම සැහැල්ලු තත්ත්වයකින්. ඒ කියන අර ඉස්සෙල්ලා තත්ත්වයෙන් හිත අරගෙන අනිත් තත්ත්වයට තියන්න පුළුවන් ඇලීමක් ගැටීමක් නැතුව ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. ඒ වගේම තවත් දෙයක් වෙන්න පුළුවන් තව ටිකක් දුරට යනකොට දැන් ඕකේ මුල් කාලේදී ලොකු සතුටක් ඇති වෙනවා. පස්සේ විශේෂ සතුටක් ඇති වෙන්නේ නැහැ. සමතාවයක් ඇති වෙනවා. හැබැයි හිත තැම්පත්. ඊළඟට තවත් දෙයක් වෙනවා. හොඳ දේ කෙරෙහි වුණා ඊට පස්සේ වෙනත් දෙයකට අපි හොඳම දෙයක් උදාහරණයක් ගත්තොත් බණ දේශනාවක් හරි ධර්ම සාකච්ඡාවකට හරි ඇහුම්කන් දෙමින් අපි උදෑසන ඇවිදිනවා. එතකොට යම් කිසි කෙනෙක් දාගෙන යන බ්ලූටූත් එක නම් එයාට පේන්නේ නැහැ. එයා ඇවිල්ලා අපිට කතා කරන එයාගේ අවශ්‍යතාවය නිසා. එතකොට මේ ඒක නවත්තලා සම්පූර්ණයෙන්ම අරයක් එදී අවධානය යොමු කරලා එයාට අවශ්‍ය උදව්ව හොඳටම කරලා ඊට පස්සෙත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඒක ගැන කටයුතු කරන තරමට මධ්‍යස්ථභාවයක් කියන්නේ ඉගෙන අරමුණ හොඳම දේ වෙන්න පුළුවන් පැත්තකින් කියන්නේ ඒ වුණා ඒකෙන් අදහස් කරන්නේ නරක බාර ගන්නවා කියන එක නෙවෙයි ඒකට යෙදෙන්න පුළුවන්කම ඇති වෙන. ඉතින් මේ ගැන තව පැහැදිලි කර ගැනීම කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ.
ඔව්. ඇත්තරම දැන් මනුතුංග මහත්තයා කිව්වා වගේ දැන් ධ්‍යාන හතරේ අද අපි විස්තර කරා වගේ එක්තරා අන්දමක විපරිණාමයක් දැක ගන්න පුළුවන්. මුල් අවස්ථාවේදී නිකන් ප්‍රීතිය ප්‍රබලව තියෙනවා, විතක්කය හිට මෙහෙට යනවා. එතකොට නිකන් අර හිතේ චංචල ගතිය තාම තියෙනවා. හැබැයි ඉතින් අර ධ්‍යානාංග පහ ශක්තිමත් වෙලා එන ස්වභාවය යෝගාවචරය දැනගන්න පුළුවන්. ඒ වගේමයි අර මනුතුංග මහත්තයා කිව්වා වගේ අර මුලින් මේක අත්දකින්න යෝගාවචරය තුළ ලොකු නිකන් අපිටමු ලොකු ප්‍රීතියක්, ලොකු සතුටක් දැන් පළවෙනි වතාවට මේක අත්දකින්නේ. ඉතින් එතකොට මේ ප්‍රීති සහගත తত্ত্বය, සතුරුදායක తত্ত্বය, කෝඩුකාර తত্ত্বය ඉතින් හොඳට පේන්න තියෙනවා. නමුත් කාලයක් යනකොට ඒක ඉතින් යාට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා පරිණත වෙන తত্ত্বෙට යන්න හිතා ගන්න පුළුවන් මේක උපේක්ෂාවකට තමයි හැරෙන්නේ. ඒකට ආයේ උපේක්ෂා සහගත යෝගාචරය හරි පරිණතයි. එයාට ඉතින් ඕක මේ සම්බන්ධයෙන් කාටවත් කියාපාන්නවත්, ඒ කියන්නේ ලොකුවට ඔද වැඩෙන්නවත් එහෙම දෙයක් නැහැ. ඒක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒක හිතේම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් ඇත්තටම හිතා ගන්න දැන් මුල් අවස්ථාවේදී ඔය ප්‍රීති සුඛ ඒවත් සින් ඔක්කොම පෙන්නුම් කරනවා. නමුත් හතරවෙනි එකට වගේ යනකොට ප්‍රීතිය සුඛය ඒවත් ඔක්කොම ඇහැරිලා නිකම්ම නිකන් අපි කියන්නේ තින් ඇල්ලතුරු වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ඉතින් යෝගාවචරයට අර හිතේ උස් පහත් වීම අඩුයි කියලා කියන්න වෙන්නේ. දැන් හිතේ මුල් අවස්ථාවේ නම් උස් පහත් වීම වැඩි. ඒකේ පරාසය හුඟක් වැඩි. නමුත් තව තව ගැඹුරට යන්න ඒ උස් පහත් වීම අඩු වෙලා ඒකේ පරාසයත් අඩු වෙලා නිකන් අර මධ්‍ය රේඛාවට කිට්ටු ඔයගේ යන ගතියක්. අර මනුතුංග මහත්තයා කිව්වා වගේ රෙෆරන්ස් ලයින් එකේම වගේ ඉන්න තත්ත්වයක්. ඒ ලයින් එකට ආසන්න ගතයක් තමයි තියෙන්නේ. ඒතර ඒක ඒ යෝගාවචරය තුළ යම් පරිණත බවක් පෙන්වුම් කරනවා. එයාට ආයෙත් ඉතින් දුක සතුට ගැන ලොකු බරපතල මට්ටමේ වෙනසක් නැහැ. තියාට ඒ දෙකම දරාගෙන සැහැල්ලුවෙන් යොසීමෙන් යන්න පුළුවන් තත්ත්වයන් නිරූපණය වෙනවා. දැන් එතකොට දැන් ඒක ඇත්තටම දැන් අපි මේ ධ්‍යාන ගැන කතා කළාට මොකද අපේ එදිනදා ජීවිතයේදී මේ දේවල් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. මේ වෑයෙන් ලබන ආභාෂය ඇත්තටම එදිනදා ජීවිතයේ කටයුතු වලදී අපි තුලින් නිරූපණය වේවි. ඒක අවස්ථාවක් තමයි දැන් අරුණ මහත්තයා මතු කළේ. අපි අර ඉස්සර නම් ඉතින් ලොකුවට අනිත් දේවල් ප්‍රතික්ෂේප කරගෙන ඒවත් එක්ක ඉන්න බැරි තරමට අපහසුවෙන් අපි ඔන්න ගත කළා. උදේකලාවටම තමයි ඉතින් හිටියේ. පස්සේ ඉතින් අනිත් අයත් එක්කත් ඉන්න පුළුවන්. ලොකුවට හිතේ ගැටුමක් නැහැ. පිරිසක් එක්ක හිටියත් තමා තුල උදේකලාවක් තියෙනවා. හිතේ ඒ පිරිස එක්ක හිටියයි කියලා හිතට එකතු වෙච්ච කහටක් නැහැ. හිතේ පිරිසුකම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ කියන්නේ අන්න පිරිසක් එක්කත් ඉන්න පුළුවන් තත්ත්වයක් ඉතින් යෝගාවචරය තුළ ඇතිලා තිනවා. ඉතින් මේවා ඔක්කොම එක එක අවස්ථා. ඒ නිසා අපිට එකපාරටම කියන්න බෑ හැමෝටම පිරිස අතරට යන්න කියලා. يعني අපි යෝගාවචරයෙන් වශයෙන් මුලදී ටිකක් පරිසං වෙලා, හුදෙකලා වෙලා එහෙම කාය විවේකයක් ලැබමින් ඒක දිනු කරගන්න තරමට ඇඟට ගුණයි. මොකද නැත්තම් මේක හදන්න හරි අමාරුයි. ඊට පස්සේ හැබැයි පොඩ්ඩ හැදෙන්න විශේෂයෙන් විපස්සනාවක් අපි තුළ දිනු වෙන්න අපි මේ තින් අපේ தত্ত্বය නිර්හංකාරව තේරුම් ගනිමින් යථා ඇත්ත සත්‍යයෙන් තේරුම් ගනිමින් අපි පොඩ්ඩක් දාලත් බලන්න ඕනේ වැඩවලට දැන් කොහොමද මෙයා කටයුතු කරන්නේ මේ වැඩේ කරන්න ගිහිල්ලා තාමත් මෙයා මේක අවුල් කරගන්නවද නැත්නම් මේකෙන් ලොකු බලපෑමක් නැතුව හිතේ ඒ තියෙන සංහිඳියාව රැකගනිමින් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා ඉතින් තමන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අර සමාධි පැත්තක් දිනු වෙනකොට සමහර කෙනෙක් ඒකට ඇලිලා පැය ගණන් ඉතින් ඕකේ ඉන්න පටන් ගන්නවා. එතකොට අනිත් දෙයක් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. ඒක ඇත්තටම භයානකයි. මොකද මේ සමාධියට තියෙන ලොල් වීම, එහෙමත් නැත්නම් නිකාන්තිය කියලා අපි කියනවා. ඒතර ඒ ලොල් වීම හානි කරයි අන්තිමට බැලුවාම. ඒක එතන ඒක උපක්ලේශයක් වශයෙන් පෙන්වන්නේ. නිකාන්තිය කියන උපක්ලේශයක්. අපි මොකක් හෝ දෙයකට ඇලීමක් ධානයක් හෝ වේවා ඒකට ඇලුනා නම් ඒක උපක්ලේශයක්. ඒතර අපි බලන්න ඕනේ මේකේ ප්‍රමාණය මොකද්ද කියලා. කොයි වෙලාවෙද මේ ආහාරය ගන්න ඕනේ? නැත්නම් ආහාරයෙන්ම අපත්‍ය වෙන්න පුළුවන්. ආහාරය නිසාම ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා සමාධියත් ඕන්ට වඩා අපි වඩන්න ගිහිල්ලා සමාධිය ඔඩු දුවලා ඒකෙන්ම ලෙඩ වෙච්ච යෝගාවචරණුත් ඉන්නවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ වගේ තැන්වලදී.
ඒ වගේමයි ස්වාමීනාස් ඔය තාක්ෂිත වගේ දියුණු නැට පස්සේ හොඳටම තේරෙනවා අර එනේන අරමුණු බලන්න පුළුවන් හැකියාව සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙනකොට ඔය ස්වාමීනාහන්සේ ඒ වගේම අනිත් ගුරුවරයන් අපිට මුලදී කියලා දෙන්න ඔය ධ්‍යාන තුල හිරවීම කියන්නේ එක්තරා දෙයක් අල්ලාගෙන කෘතිමව එක්තරා විදිහක කෘතිම මානසික තත්ත්වයක් ඇති කර ගැනීම. ඒකේ තියෙන දුබලතාවය කියන වචනය මම පාවිච්චි කරන්න කැමති නැහැ. නමුත් ප්‍රායෝගික අපි හොඳටම නම්‍ය සීලී ජීවිතයට ඒ තුලින් ඇතුල් වෙන්න බැහැ කියන එක තේරෙන්න පටන් ගන්න හොඳටම. ඒතර ඕනනම් අතෙන්ද යන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ඇතැම් අයට. නමුත් ඒක ලොකුම දේ කියන හැඟීම් නැහැ. මොකද මේක මේ මාර්ගයේ යන්නේ මේ පැත්තින් කියන එක තේරෙන්න පටන් ගන්න හොඳටම. පැහැදිලිවම තේරෙනවා.
ඔව්. ඒක ඇත්ත. මොකද ඒ කියන්නේ අපි මේ දැන් යෝගාවචරයේ විපස්සනා වඩන්න යාට යම් යුගයක් එනවා. මෙයාගේ ප්‍රධාන බලාපොරොත්තුව පුළුවන් තරම් දැන් මේ හිතේ කෙලෙස් ටික දුරු කර ගැනීම. නැතුව මේ සමාධියක් පරිහරණය කරමින් ඒකෙන් ආස්වාදයක් ලබමින් සිටීම නෙමෙයි. එයාට දැන් අවශ්‍යයි මේ හිතේ තවත් මොනවද තියෙන කහට? මේ තියෙන ලපකැලල් මොනවද මේ හිතේ තියෙන? තාමත් හිත ඇසුරු කරන සංඥා මොනවද? හිතේ තාමත් බලපවත්වන අනුසය මොනවද? ආශ්‍රව මොනවද? කියලා සොයා බලමින් ඒ ටික ඉවත් කර ගැනීම තව තවත් හිත පිරිසුදු කර ගැනීම තමයි යාගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ. ඉතින් ඒක පිරිසුදු කරගන්න ප්‍රමාණවත් තරමට විතරයි යාට සමාධිය අවශ්‍ය. එහෙම නැතුව අනවශ්‍ය විදිහට සමාධියක් අවශ්‍ය නැහැ යාට. යාට ඒකට මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා හිතේ යම්කිසි එකලාසයක් අවශ්‍යයි. හිතේ යම්කිසි විනිවිද පෙනෙන බවක්, පැහැදිලි බවක් යාට අවශ්‍යයි. අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ ප්‍රමාණය හැබැයි යා දැනගෙන කටයුතු කරනවා. එහෙම නැතුව ඉතින් ඕන්ට වඩා සමාධිය තුළ নিমগ্ন වීමක් වෙන්නේ නැති වෙන්න යා වග බලා ගන්න ඕනේ.
ස්වාමීන් වහන්සේගේ ශාසන කටයුතු තව දීර්ඝ කාලයක් කරගෙන යන්නට සුවය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව හයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
සයිනස මත කමටහන් සුත්තර කර ගැනීම තවත් ගැටලු පිළිගත් යන භාෂාවකින් අහන්න. පරයන්ක මේ සක්මන් භාවනාව කරනකොට නැවැත්වෙ නැහැ ලක්ෂණාංශය අර කියන්නේ ඒක නවත්තන්න එපා කරගෙන යන්න කියන එක මම කරනවා. මේ එහෙම කරනකොට දැන් මට මමයි තකුණයි කියලා පටන් ගත්තාම ඒක බොඳ වෙනවා. ඒ දෙකම බොඳ වෙලා ඊට පස්සේ කියන්නේ කිසිම දෙයක් හිතන්නේ නැති කියන්නේ අවදීමක්වත් වෙනවද කියන විස්තර බැඳීමක් නැති අර නිකන් කියන්නේ එහෙම වෙනවා යනවා සක්මන් කරනවා. ඒත් ඇතුලෙන් අර බලන්නේ නැහැ විදිනවද මේවා චිතුලිත් වෙන්නේ නැහැ. එහෙම මේ කරගෙන යනවා. ඒ අතර සමහර වෙලාවට එක පාතම අර මූල එකක් එක්කම ගැන මේ දැනවත් තේරෙනවා මේ ඇඳුම් වල ස්පර්ශ විදියටම නෙමෙයි ඒ ස්පර්ශ විකන් ගෙවිලා යන වගේ තමත් ඒ වෙන බොන්ද වෙලා يعني දෙකම එකතු එකක් වගේ වෙලා තියෙනවා වෙනවා.
හරි.
එහෙම පරියන්ක භාවනා කරන යන සංහවස මේ සක්මන් භාවනාව.
දැන් එතකොට ඕකෙදි මේ ඒ කියන්නේ නිකම්ම සැහැල්ලුවෙන් හිත දිහා බලන් ගියත් ඇති ඉතින් දැන් ওই මට්ටමේ දිනා.
ඒ සාරාංශය කියන්නේ මම කියන්නේ එහෙම යනවා ඇවිදිනවා කියන එක නේද? අර කියන මුකුත් නැති සිතුවිලිත් දෙන්නේ නැහැ.
හරි.
ඒ කියන්නේ අර
ඒ தත්ත්වය තුළ බොහොම සැහැල්ලුවෙන් යන්න.
ඒ.
නිකන් මොකක්වත් ආයාස කරගතියකට ඉඩ දෙන්නේ නැතිව හිතක් සිතුවිල්ලක් ආවත් ඒක බලෙන් එළියට යවන්නෙත් නැතුව එයාටම නිකන් ස්වාභාවිකව නැතිලා යන්න දෙන්න.
ඒසස අනිත් එක සිතුවිල්ල ඉස්සරට වලට අර හොඳට බොඳ වෙලා යනවා.
හරි.
එහෙනම් එක සිතුවිල්ල එනකොට වගේ එක බොඳ වෙන්න තරණ කියන වගේ එක තේරෙන්න ගන්නවා.
හරි. ඒ
කියන්නේ එහෙම යන අතරතුර සක්ම කරද්දී සිතුවිල්ල එන අවස්ථාවල කැඩෙන අවස්ථා තියෙනවා. ඒක ඉස්සර තිබුණා අර ඒකට අකමැත්ත අරව පවත්වා ගන්න ඒ ස්වභාවය.
හරි.
ඒක නැතුව ගෙන නිකන් එකක් බොඳ වෙලා තියෙන්නේ. ඒ දෙකම එකක් කළා ඥානෙන්නේ.
බොඳින්මත්
තමයි එතනත් වෙලා තියෙන්නේ.
හරි.
පරයන්ක භාවනාව කියන්නේ ඉඳගත්තු ආනාපානතා මූලික කමඨහන් රොස්ම සංසිඳිලා තියෙන්නේ. අර එතකොට ඒකෙත් තියෙන්නේ අර දැනුවත් කියන්නේ දන්නා ඉඳගෙන ඉන්න කියන අර මතකයක් තියෙනවා නැත්නම් අර ඇස් දෙක වහගෙන ඉන්නවා වගේ.
හරි.
එතකොටත් අර සිතුවිලි කියන නැතිව තැන් ඉන්නද නැහැ. මුකුත් නැහැ. හිස් මොකක්ද එතන මේ වචනින් කියන්න බෑ ඉන්නවා.
කියන්නේ
එහෙම ස්වභාවයක් තියෙනවා. අර වගේම අර ප්‍රාණී සක්මන් බහනන වගේම සිතුවිලි එනවිල්ල බොඳ වෙන එකත් තියෙනවා වරින් වර. ඒ කැඩෙන එකට තිබුණු අකමැත්ත කැමැත්තක් බොඳ වෙලා තියෙනවා.
හරි.
අනිත් එක සන්නහස දැන් මට තව ගැටලුවක් තියෙනවා අහන්න. මේ දැන් වැඩක දැන් මෙහෙම කරගෙන යනකොට දැන් මා කියන්නේ මේ මෙතන ඉන්නකොට නිකන් ටෝච් එකක් ඇල්ලියක් වගේ වටේම ගැන මේ දැන් සතුරුණු බව හැදෙනවනේ. ඒ කියන්නේ ඒකත් එක්ක ඉස්සර වගේ දැන් සතිය තියෙනවද නැද්ද කියන එක දැන් හොයාගන්න බෑ. දැන් මේක
නෑ හොයන්න යන්නත් එපා.
නෑ දැන් මොනවද සවනසට අමතක වෙන්න ගන්නවා.
දැන්
අමතක වෙනවත් එක්කම දැන් සමහර කඩේට ගිහින් බඩුවක් අරගත්තාම මම දැන් කො සල්ලි දුන්නද කියලා වහා මට දැන් මතක සල්ලි අතේ තිබුණා. ඊට පස්සේ මම අර රිවර්ස් බෑක් කරලා වගේ අර වීඩියෝ එකක වගේ පහයි මේ බලනවා. මට ඒක බොඳ වෙලා තියෙන. දැන් ඒ වගේ දැන් සිද්ධි කීප වෙනවා.
ඒ
වෙනකොට උන දෙයක් තමයි දැන් ඒක කතාවක් උඩට එන්න ගන්නවා. මොහොර කිව්ව පුහුණුව කොමහලක පුහුණුව දැන් කොද අමතක වෙනවනේ.
එහෙම
නම් තියෙන්න බෑ. ඒකට මට තේරුණා දැන් අර නිකේනා මගේ අර මෙහෙම යනකොට සනසර අපේ තියෙන අර මගේ තියෙන ගති දුර්වල ගති නේ උඩට එන්නේ. එතකොට මම දැනගත්තා මේ මන් දෙවර මේ ඒකත් එක්කත් මොකක් හරි හදා ගන්න හදන එකක් තියෙනවා.
එතකොට
අනිත් එක මට හොයා ගන්න බෑ කියන අර සතිය කියන්නේ හැම වෙලේම තියෙන්නේ තියෙනවද නැද්ද කියන එකත් එක්ක දැන් මම සතිය කියලා හිතාගෙන වගේ එකක් හදාගෙන
තිබුණා.
මේක දැන් මට අමතක වෙද්දී එනවා කො අමතක වුණේ මොකද? අර එහෙම වීඩියෝ බැක් කරලා බලද්දි තේරෙනවා ඒක එතන බොඳ වෙලා තියෙන්නේ පොඩ්ඩස.
ඒක පොඩ්ඩස්
එතන නෑ.
අනිත්
එක අර අරමුණ නොගනින්න හදන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ.
හරි.
එහෙම සරලව සම්මතක වෙන ගැති එන එක සාමාන්‍ය
කරු. ඔව් සාමාන්‍යයි. මොකද ඒ කියන්නේ දැන් ඔතනදී විශේෂයෙන්ම විපස්සනාවේදී මේ කියන්නේ දැන් අපේ හිත නිමිතික නොගන්නා තත්වයකටපත් වෙනවානේ. කියන්නේ මම කියන්නේ දිගටම නෙමෙයි යම් කිසි නිකන් සංක්‍රාන්ති අවධියක් තියෙනවා. දැන් එයාට නිමිති නොගෙන ඉන්න තත්වයකට තමයි එයා වැඩියෙන් ඇලුම් කරන්නේ. ඒතකොට එයා ඔක්කොම ටික හලහලා තමයි යන්නේ. ඕන දේත් හලනවා, එපා දේත් හලනවා. ඒතකොට සමහරට ඕන දේත් අමතක වෙලා, එපා දේත් අමතක වෙලා. ඉතින් ඕක සමබර වේවි. හැබැයි ටිකක් එහාට යනකොට මේ ඕන දේ නැවත මතක් කරලා ගන්න පුළුවන් පහසුවෙන් තත්වයක් ඇති වේවි. උමනාදී උමනාවෙන් මතක් ඒ කියන්නේ මතක තබා ගැනීම හැකියාවත් වැඩි වේවි. නමුත් හැබැයි මේ යුගයේදී පොඩ්ඩක් ඔය වගේ තියෙනවා මේ ප්‍රශ්න ටිකක්. මොකද හිත සමහරවට අපිට උමනාදීත් අමතක කරලා දාන තත්යක් තියෙනවා.
අනිත් එක සල්ස ඒකම දෙනවා තිබුණා මගේ තියෙන ඉස්සර තියෙන ගතියත් අනිත් අය මොනවද කියන්නේ.
අන්න
වගේ හිතන ගතිය තිබුණා දැන් ඒක උඩට මෙයා වෙනවා ඒ කතාව. ඒ
කතාව
උඩට මෙනකොට ආරිය මොනවද හිතන්නේ. දැන් එතකොට සමහරලාට සමහර ක්‍රියාමාර්ග ගන්න මේ මෙයා මොනා හිතයිද දැන් ඒක කැඩෙන්න හදනවා. ඒක දැන් මට නවත්තගෙන ඉන්න බෑ.
එතකොට
ඒකට ප්‍රතිසාරයක් කරන්න එපා. ඒක නා හිතන එක මට විනාස කරන්න බෑ.
මම
පවත්තගෙන ආපු මේ දැන් අර ප්‍රෝග්‍රෑම් කරගත්ත කොටසන්නේ එක
මේ
කට්ටිය දැන් ඒක කඩල කැටි කැටි යනවා. දැන් එහෙම යනකොට මේ අභියම් වෘද්ධක එදෙනකොට සනස් එහෙම වෙනවද?
වෙනවා. මෙලවා කියන්නේ දැන් ඕකත් ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා. දැන් අපේ හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. අනිත් අය මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ කියලා විතර්කයක් පහළ වෙන්න පුළුවන්. එතකොට මම නිකම් ප්‍රතිරූපයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා අනිත් අයගේ ප්‍රසාදය පිණිස නේද? අනිත් අය මට කැමති වෙන මගේ මට ප්‍රශංසා කරන මං ගැන ප්‍රසාදයක් පවත්වන එහෙම ප්‍රතිරූපයක් මම පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒතර ඒ ප්‍රතිරූපය මට පවත්ව ගන්න බැරි වෙලා අනිත් අය මං ගැන අප්‍රසාදයක් දැන් පහළ කරගෙන තියෙනවද? මාව වැරදියට වටහාගෙන තියෙනවද කියලා ඉතින් මම කල්පනා කරලා බලනවා. ඉතින් මේ ඔක්කොම විතර්ක මේ වෙලාව බුදු ඔව්
එතකොට දැන් ඒ ස්වභාවයේ තිබ්බක දැන් කැඩිලා යනවා. දැන් අනිත් මොනවා හිතෝ
ගාන අන්න ඒකයි. දැන් අපි දන්නවා නම් අපි අනහරි. එහෙනම් අපි දන්නවා නම් අපි නිවැරදිව කටයුතු කරනවා කියලා මම පුළුවන් තරම් කෙලස් වලට වහල් වෙන්නේ නැතිව කෙලස් වල මේ අපි කියමු වහලෙක් නොවි මම පුළුවන් තරම් පිරිසිදුව කටයුතු කරන්න බලනවා නම් ඒක අවංකව මම කරනවා නම් එච්චරයි. ඒක අනිත් අය ඉතින් ඕන විදිහකට තේරුම් ගන්න ඉඩ තියෙනවා ඉතින්. අනහරි අනහරි
මේ වගේ ගැටි පේනවා. يعني විතරක දෙනවා කියන්නේ එකට ක්‍රියාත්මක වර්ගයක් වෙනවා. මේක තියෙන උඩට එනවා. ඒක ඉතින් මම ඉතින් මූණ දෙන එක.
අනහරි. ඔව්. ඔව්. ඒකන්නේ ওই විතරක ටික එන්න දෙන්න ඕනේ. දැන් ඒකයි මම කියන්නේ. දැන් අපි අර සමාධියක් එහෙම වඩනකොට අනවශ්‍ය විදිහට දුඟා දිගට ওই විතරක ටිකට එන්න විදිහක් නැහැ. මොකද අර සමාධියේ බලෙන් ඒක යටපත් කරනවා. ඒ ළඟටවත් එන්න විදිහක් නැහැ. නමුත් අපි නිකන් සමාධියකින් එක නිකන් નિરાයාස හිතේ පැහැදිලි බවක් පමණක් විතරක් අපි පවත්වනවා නම්. නිකන් ඒතර තියෙන ස්වාභාවිකව හිත තියෙනවා. හැබැයි උපාදාන වලින් තොරව. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ ඇති හොඳටම. එතකොට ඔය කියන විතර්ක මතුවේවි. එතකොට අන්න අපිට නුවණින් ඒවා හඳුනගෙන අපේ තියෙන අඩුපාඩුකම්, අපේ තියෙන දුර්වලතා, අපේ තාමත් තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් තෝරගන්න හොඳට අවස්ථාවක් සැලසෙනවා.
අනිත් එක සමහර දැන් යර මාත් දැන් මෙහෙම ඉන්නකොට අර බුදු එකත් එක්කමනේ තේරෙන්නේ වෙනසක් වෙන්නේ නැහැනේ මේ කයක් කියලා. එහෙම නෙමෙයි නේ දැනීමක් කියන ඒවා බොඳ වෙලා හැම නෙන්නේ. එතකොට ඒ සතිය කියන එක යන්නේ නේකද්ද ඒ අර පැවැත්ම කියලා කිව්වොත් අර මේ තියෙන ස්වභාවය සතිය කියන්නේ නේකද්ද?
නෑ සතිය කියන එක දැන් මෙහෙමනේ. දැන් අපි මුලදීනම් සතිය පවත්වන්න කියලා අපි ඉස්සරහින් අරමුණක් තෝරගෙන වම දකුණ කියලා ආශ්වාස ප්‍රශ්වාස කියලා එහෙම අපි ඒ තෝරගත්ත අරමුණට බලෙන්ම හිත නංවමින් හිටියා. ඉතින් ඕක තමයි අපි සතිය කියලා තෝරගත්තේ මුලදී. මොකද එහෙම නැත්තම් හිත අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා, පේන ඇහෙන දේවල් ඔස්සේ දුවනවා. ඉතින් අපි ඒ නිසා මේ ඉස්සරහින් තෝරගත්ත අරමුණකට නංවමින් හිටියා. ඉතින් ඕක ඇවිල්ලා සතියේ බොහොම ප්‍රාථමිකම අවස්ථාව. ඉතින් පස්සේ හැබැයි දැන් ඔන්න හිත පුරුදු වෙලා අතීතේ ගිහිල්ලා පැටලෙන්නේ නැතුව අනාගතේ ගිහිල්ලා පැටලෙන්නේ නැතුව මේ වර්තමාන සරල අරමුණේ යාට ඉන්න පුළුවන්කම ඇති වුණා. ඔන්න සතියේ තවත් අවස්ථාවක්. ඊට පස්සේ දැන් හොඳට යාට මතක හිටිනවා. ඒ වගේ තත්ත්වයන් ඔන්න ඒකේ තව තව ආනිසංසත් ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? දැන් ඒක ගැන හොයනවා. මේ සතිමත් වෙච්ච අරමුණ ගැන හොඳට විමසා බලනවා. ඉතින් එහෙම කරන්න අන නුවණත් දැන් ඔකට එකතු වෙනවා. සම්පජඤ්ඤය එකතු වෙනවා, නුවණ එකතු වෙනවා. එහෙම තව ගමනක් යනවා. ඊට පස්සේ තව එහාට යන්න නුවණ විසින් මේ අරමුණ නිකම් බොඳ කරලා දානවා. ඒතර ඒ නුවණ විසින් අරමුණ බොඳ කරලා දානකොට ඔන්න නිකම් මතකය සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතුවෙනවා. මොකද දැන් මෙයාට මතක හිටින්නේ නැහැ, නිමිති ගන්න නැහැ.
බොඳ වෙනවා.
ඔව් ඒක තමයි. ඒතර නිමිති ගන්න විදිහක් නැහැ. මොකද ප්‍රඥාව විසින් මෙයාව නිකම් දැන් විරාගයකට පැත්තට හරවලා තියෙන්නේ. දැන් එපා කරලා තියෙන්නේ. මෙයාට දැන් මේව වැඩක් නැහැ කියලා පැත්තකට යන්නේ. එතකොට ඔන්න සතියේ තවත් මට්ටමක් තමයි එතකොට හම්බ වෙන්නේ. අර කලින් වගේ මතකය දැන් තියෙන්නේ නැහැ. දැන් හිතේ තියෙන නිකන් ඒ වෙනුවට සැහැල්ලු ගතියක්, මොකක්වත් වැඩිය කිට්ටු කරගෙන ඇසුරු කරන ගතියක් නෙමෙයි, සැහැල්ලු ගතියක් දැන් තියෙන්නේ. ඔහොම තව එහාට යනකොට හිතන්න දැන් ඔන්න හිත මොකක්වත් අරමුණක් ඇසුරු කරන්නේ නැහැ, මොකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඒතකොට දැන් මෙතන තියෙන්නේ નિરાයාස සතියක්. දැන් නිකන් සතියේ gedettawa වගේ දැන් හිත අතීත අරමුණක් ඇසුරු කරන්නේත් නැහැ, අනාගතය හා සම්බන්ධ අරමුණක් ඇසුරු කරන්නේත් නැහැ, වර්තමානය හා සම්බන්ධ අරමුණකත් ඇලෙන්න ගැටෙන්න ගැලෙන්න එහෙම යන්නේත් නැහැ. ඉතින් ඔන්නෝක සතියේ තවත් මට්ටමක්. ඒ සතියේ මට්ටමේදී අපි අර මුලින් කරා වගේ බලෙන් කරන්න කියලා දෙයක් නැහැ. ඔව්.
නිදායසය වෙන්නේ කත්තේ
අන්නහර. එච්චරයි.
අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් අර බලන්න තෝරන යාටම යාට පණිනවන
ඔව් ඒක හරි අන්න හරි. ඔය කියන්නේ දැන් අපිට තියෙන එක වාහනේ හප්ප ගන්න තු අරන් යන්න විතරයි. එයාම වැඩේ කරගන්නව නම් අපිට අත තියන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් එයා වම් පැත්තට පොඩ්ඩක් බර වෙනවා නම් දකුණු පැත්තට බර වෙනවා නම් ඉතින් අපි චුට්ටක් එයාට මග පෙන්වීමක් කරන්න වෙනවා.
අන්න ඒක සල්ස මගේ අර දැන් මගේ අඩුපාඩු උඩට එනකොට මට තේරුණා දැන් මේ ට්‍රැක් එක පයින් දෙයන්නේ
කියන එක. හරි.
එතකොට එක්කගෙන අවධානය යොමු කරන්න ඕන ටික.
හරි.
බොහෝ පින්තුරු
හොඳයි.
හොඳයි. තේරුවන් සරණයි.
හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ සූත්‍රයේ සඳහන් වෙන ස්වාමීන් වහන්ස මේ නගරෝපම සූත්‍රයේ සඳහන් වෙන ආහාර වර්ග දැන් සතුරු උවදුරක් එනවා කියලා දැනගත්තහම පාවිච්චි කරන්න තියාගන්න එකක්ද? ඒ කියන්නේ දැන් මේ ධ්‍යාන ස්වභාව අපි පුරුදු කරලා තියෙනවා අපි පාවිච්චි කරන්නේ අකුසලයක් එන එක මැඩගන්න
නෑ. එහෙම කියනවට වඩා නෑ, එහෙම කියනවට වඩා අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න අපි භාවනා කරන යෝගාවචරයේ දැන් එයා ඉතින් ඒක විතරක් නෙමෙයිනේ කරන්නේ. අපි තුමු එයා ඉතින් රාජකාරී කරන්න යන්න වුණා, ඔෆිස් එකට යන්න වුණා. ඉතින් අනිත් අය ඇසුරු කරන්න සිද්ධ වුණා. මොනවා හරි ඒ වගේ ජීවිතේ අනිකුත් අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. දැන් ඒ අත්දැකීම් වලට මුහුණ පෑම නිසා හිතන්න නැවතත් අන්න හිත අර ඇවිස්සිලා, කෙලස් ඇවිස්සිලා, විසිරිලා, ආතතිගත වෙලා එහෙම තියෙනවා නම් දැන් ඉතින් ආහාරයක් ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ආයෙ හදන්න වෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් ආයෙත් සමනය කළා, ඉවත් කළා, ඒ හිතේ තියෙන කුණු රොඩු අයින් කළා. දැන් ආයෙ සුද්ධ කරන්න අවශ්‍යයි. අන්න ඒක තමයි විශේෂයෙන්ම විපස්සනාවේදී අපි අර හිතේ පැහැදිලි බව නැවත ඇති කරගන්න අවශ්‍යයි. හිතට පොඩ්ඩක් ආයෙ සංසුන් වෙන්න ඉඩ සලස්සලා ආයෙත් ඔන්න අපි විපස්සනාවක් වඩනවා. ආය අර සමාධියේ තත්වයක හිත පවත්නවා. දැන් ඉතින් අර පොඩ්ඩක් හිතර නිකන් අර තිබිච්ච තුවාල ඔක්කොම සනීප වෙන්න පුංචි ආහාරයක් අරගන්නවා. එතකොට අන්න නැවතත් හිත ප්‍රകൃතියට එනවා. දැන් ආයෙත් බොහොම සනීපයි, සැහැල්ලුයි. අර ඒ දවසේ ආපු කරදර නිසා ආපු තෙහෙට්ටුවක් වෙහෙසක් හිතර නැහැ. ආයෙත් ඔන්න හිත ප්‍රകൃතියට පත් වෙනවා. ආයෙත් ඔන්න හිත නැවුම් බවකට පත් වෙනවා. ප්‍රබෝධමත් බවකට පත් වෙනවා. ඔන්නෝක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක දවසින් දවස වෙනස් වෙවි. මොකද ඇතැම් දවස් තියෙනවා ඔහොම කරදර බහුලයි. හිත හුඟක් කැළඹිලා, හිත හුඟක් වැටිලා, හිතේ ව්‍යාකූලත්වය හුඟක් වැඩි වෙලා. ඉතින් එදාට වැඩිපුර ආහාර ගන්න වෙනවා. මොකද ආයි ගොඩ ගන්න තින් ටිකක් අමාරුයි. ඉතින් එදාට තින් ටිකක් වැඩිපුර අපි තුමු මේ 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 කටයුත්තේ යෙදিলা. හිත ඉක්මනටම මේ හිත නිවැරදි කරගන්න, නැත්නම් හිත සුවපත් කරගන්න යම් ප්‍රමාණයක් කරගන්න වෙනවා. හිතන තවත් දවසක් තිබුණා එහෙම මොකක්වත් ලොකුවට නැහැ. Tamanṭa dawasa sahalluwen gatha karanna puluwan una. Loku prashna athi unne. Hite samakaami bawa rakila thiyena. Ehemnam ithin lokuwata oy wage dhyana walata gihilla inna momanawak ættit naha.
Ehemai swamin wasa bohoma pahadili swamin wasa.
Oh.
Mage deweni prashne swamin wasa me prayogika jeevithaye me addakina prashnayak mata දැන් අපි ප්‍රායෝගික ජීවිතයේ වැඩ කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ අවස්ථාව හම්බෙන වෙලාවට හිතේ ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. දැන් මොකද හිතන්නේ නැතුව වෙන වැඩකේදීලක් නැත්තම් හිතේ සමාධිගත ස්වභාවයක් ඉබේම ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ භාවනාවක් මම කරන්නේ නැහැ.
හරි.
ඒ වුණාට එහෙම තත්ත්වයක් දැනෙනවා.
හරි.
ඒ තත්ත්වයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ උපාදාන ගොඩාක් අඩුයි. හැබැයි දැන් අපේ ආයතන වලින් ගන්න අරමුණු වල වෙනස්කම් පේන්න ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ මට ගොඩක්ම ඇස් දෙකෙන් තමයි මේවා ලේසියෙන් බලා ගන්න පුළුවන්. දැන් මෙහෙම උපාදාන අඩුවෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ පොළව නම් පෙනෙන්නේ. පොළව අර පොළවේ තියෙන අර තද ගතිය නැති වෙලා වතුර වගේ හිමීට දියාරු ගතිය වගේ පෙනිලා. ඊපස්සේ ඒක නිකන් කොම්බි ගොලක් වගේ චූටි චූටි කැරේ වලට අර නලියනවා වගේ පෙනෙන ස්වභාවය නවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතනිනුත් මේ එතන ඒ අරමුණිනුත් හිත නිදහස් වෙලා පොළවයි අවකාශයට වගේ තමයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ඒක අවකාශය තමයි
නිකම් දැනගන්නේ. හැබැයි සම්මාස මේ අවකාශ තනි ඒකකයක් වගේ නෙමෙයි පේන්නේ. ඒකත් කොටස් විදිහට හැදිලා
පේන්නේ.
ඒකත් නිකම් හැබැයි අර පොළව පොළව දැක්කේ දැක්ක කූඹි කුල වගේ නෙමෙයි. අවකාශයේ තියෙන ස්වාමීන් වහන්සේ තනින් තනින් නිකම් නලියනවා වගේ. අර එකලංග එකලංග නලියන ගතිය නෙමෙයි නිකම් ඈතින් ඈතින්. හැබැයි මේක පැතිරෙනවා ස්වාමීන් වහන්සේ.
හරි.
එක දැන් මුලින් එක දණකින් පටන් ගන්නවා නම් ඒක හැම ඇස් දෙකින් පේන සීමාවල් හැමතැනම මේ වගේ අවකාශය පේන්නේ.
හරි. ඒක තමයි.
මේක එකනිකම් දැනීමක් විදිහට දැනගන්නවා ඒ ඇරෙන්න වැඩි හිතන්නේ නැහැ ස්වාමී.
අන්න හරි. ඒක තමයි. ඒ කියන්නේ ඕවා දැන් හොයන්න අවශ්‍යකුත් නැහැ. හිතර නිකන් සැහැල්ලුවෙන් ඉන්න දෙන්න විතරයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ අපේ තියෙන හිතේ සූක්ෂම බවක් නිසා හිතේ තීව්‍ර බවක් නිසා සමහරට මේවා ඇතිවීමක් නැතිවීමක් පේනවා ඇති බාහිරේ වුණත්. නමුත් ඉතින් අර උපාදාන නොකර පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒක මේ ආහාරහා කිසිසේත්ම නැවතත් ආතතියක් ඇති වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. හිත සැහැල්ලුවෙන්ම පවත්වන්න.
එහෙමයි. දැන් ස්වාමීනෝසේ ඒ වෙලාවට දැන් බයක් හරි වෙන හිතට සිතුවිල්ලක් හරි වෙන කවුරු හරි ඇවිල්ලා කතා කරොත් හරි මේ පේන දේවල් ඔක්කොම නැති වෙලා යනවා. අභව ස්වභාවික හිතිය තත්ත්වෙටම පත් වෙනවා.
ඔව් කමක් නැහැ. ඒත් බලන්න දැන් මේ ස්වභාවික තත්ත්වෙට පත් වුණත් හිත උපාදාන කරලා තියෙන එකක් නැහැ.
එහෙමයි. ඔව් නිකන් අර මතුකින් වගේ අර සහල්ලු
ගතිය තියෙවි. ඔව් ඒක රැඳිලා තියෙවි. ඒ ස්වභාවය රැඳිලා තියෙවි. හිතට ලොකු බරක් නැහැ. කතා කරා කියලා, අයත් ඇසුරු කරා කියලා, මොනා හරි ගනුදෙනුවක් කරා කියලා. ඉතින් හිත ඒක තුල එල්බගෙන ඒක ගැන හිත හිතා කලබල වෙලා එහෙම අර තත්ත්වයක් ඇති වෙන එකක් නැහැ. ඉතින් සැහැල්ලුවෙන් වැඩේ කරලා දුන්නා. ඉතින් ඉතින් ඉවරයි. නේද?
ඔව්. ඔව්. එහෙම
තමයි. ඔව්.
අනේ බොහොම
පිස්සෝ මහන්සි.
ඔබ හරි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටළු බන්දුචිව මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අද මේ උපවාසයේ දැන් පැහැදිලි කරලා දුන්නෝ මේ චතුප්පද්‍යානි අවස්ථාව දැන් මේ ආකාරයට දැන් අපි සිත අනිශ්චිත ස්වභාවය අත්දකින කොට දැන් මොකද ඇතර මම බලන්නේ දැන් ඇතරම විඥානයක් හැදෙනවද කියන එක. එතකොට ඒ ස්වභාවය බැරිම එතකොට විඥානං ඡායතනයද?
නෑ නෑ නෑ. ඔහොම ඔහොම හැබැයි බන්දු ජීව මහත්තයගනේ ඌමනාවෙන් මේක හැදෙනවා බලනවා කියන එකේදී එතර චේතනාව පහළ වෙලා තියෙනවා. එතර නිකන් චේත ඔව්. එතන
සිත ස්වභාවය එතකොට එහෙම වුණොත් අපි එහෙම බැලුවේ නැත්නම් දැන් වහන්සේ දැන් අද ඒ ධානවල අවස්ථා පැහැදිලි කරනකොට මට තේරුනේ එතකොට ඔය විඥානඥායතනෙ මේව සංඥානාසංඥායතනෙ එතකොට ඔය ස්වභාවය තමයි මේ අනිශ්චිත ස්වභාවයේදී විටින් විට සිත
එකපත්
වෙන්නේ.
ඔව්.
නමුත් මේ ඒවයි තුනක් තමයි ධර්මයේ විදියේ.
හරි. අන්න හරි.
අර මම කිව්වේ දැන් මම අර විඥානයක් හැදෙනවද කියලා බැලුවක් කරන්නේ එතකොට ඒ විඥානං ඡායතනිය අල්ලගත්තා.
අර විඥානං ඡායතනිය කියනත් බෑ මේ කියනත් බෑ. මොකද එතෙන්දී ඒ කියන්නේ ආයත් මම චේතනා පූර්වකව සිතෙවිල්ල පහල කළා. ඒ එතෙන්දී මම නිකන් මැදිහත් වීමක් වුණානේ. එතකොට මම සම්පූර්ණයෙන්ම එළියේ ඉන්නේ. අනිත් එක තමයි එතන කෙලස්සුන්ට කිට්ටුයි. කෙලස් වලට කිට්ටුයි. මොකද මම අර තියෙන தත්ත්වයේ සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙලා නැහැ. තියෙන தත්ත්වය තුළ බොහොම සැහැල්ලුවෙන් සතුටින් එම් වාසය කරනවා වෙනුවට මට නිකන් අමුතු හැඟීමක් පහළලා මේක බලන්න ඕනේ. මේක මෙහෙම කරන්න ඕනේ කියලා ඔන්න එතන ඇති කරගෙන. එතකොට කරන ගතිය තියෙනවා. සංස්කරණ කරන ගතිය තියෙනවා. දැන් මේ මට්ටම් වලට යන්න චේතනා පහළ කර ගැනීමෙන් වළකින්නයි අවශ්‍ය.
ඔව්. එහෙම එක බලන්න ඕන කියලා මේ විශේෂයෙන් කරන්නේ නෝ මම අත්දැකීම මම කිව්වේ දැන් උපවාසයක පැහැදිලි කරනකොට දැන් මේ ස්වභාවයේදී තියෙන්නේ අර ඒ ටික මිශ්‍ර වීම ඒ එකින් එකට මේ ඒ එකින් එක සිත විටින් විට දකින ස්වභාවයක්. ඒ ඔක්කොම කලවම් වීමක් තියන්නේ කියන එක තමයි මට පැහැදිලි වුණේ.
ඔව්.
ඒක නිවැරදිද ස්වාමීනි?
ඔව් නිවැරදි. මෙහෙමයි. දැන් ඇත්තටම ඒකේ යම්කිසි එහාට යාමක් හැම පෙන්නුම් කරනවා. දැන් හිතන්න මේ ආරම්භක මට්ටමේදී යෝගාවචරයේ අපි හිතමු උපාදාන නොකරන අනිශ්චිත බවක් අත්දකින්න බොහොම සීමිත පරිසරයක. එයාගේ නිකන් ආසන්නයේ වගේ තාමත් අරමුණු තියෙනවා. හැබැයි හිතට දැන් පොඩි හැකියාවක් ඇති වෙලා තිනවා ඒකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න. හැබැයි බොහොම සීමිත පරිසරයක්. හැබැයි තව ටිකක් ඒක වඩනකොට තමයි ඒ සීමිත පරිසරය තව ටිකක් ඈත් වෙන්නේ. අපි දැන් මුලදී තිබුණා නිකන් අඩියක වගේ වට ප්‍රමාණයක්. ඊට පස්සේ තිබුණා දැන් ඔන්න අඩි 2ක අඩි 3ක මීටරයක වට ප්‍රමාණයක්. ඔන්න ඊට පස්සේ අඩි 10ක 20ක වට ප්‍රමාණයක්. ඔන්න මේ වගේ අර එයාගේ නිදහස් භූමිය, නිදහස් අවකාශය දැන් එන්න එන්න වැඩි වෙවි යනවා. ඒතර සිතවිලි එතකොට නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තමයි එන්නේ. ඒවත් නිකන් ඈතට යනවා. තමන් කිට්ටුවට එන්න බෑ. අන්න මේ වගේ ඉඩකඩ වැඩි වේගෙන යනවා. එතකොට තමයි අර කියන්න වෙන්නේ ඒ අරූප ධානවල විශේෂ ලක්ෂණයක් තමයි පැතිරීම. හිත එක අරමුණක හිරවීම නෙමෙයි, හාත්පස පැතිරීම. බවුන්ඩරි එකක් නැහැ. ඒක සීමාවක් නැහැ එතකොට. ඔන්න ඔය අසීමිතව බවුන්ඩ්ලස් කියලානේ අපි කියන්නේ. කිසිම සීමා මරියාදාවල් වලින් තොරව හාත්පස පැතිරිච්ච ගතිය තමයි එතකොට අර මේ චතුර්ථ ධානයෙන් එහාට ගිහිල්ලා අපිට ආකාසනංචායතන මට්ටමක් වගේ හඳුනගන්න තියෙනවා. දැන් එතකොට ඒ తত্ত্বය දැන් යෝගාචරයේ දියුණු කරද්දී එයාට වෙනත් දෘෂ්ටි කෝණකින් දැනෙන්න පුළුවන්. මෙතන නිකන් මේ අවකාශයක් විතරක් නෙමෙයි, මෙතන මගේ දැනුවත් බවකුත් තියෙනවා. මගේ කියන වචනයට පාවිච්චි කරාට තින් කරන්න දෙයක් නැහැ. මේ මෙතන යම් දැනුවත් බවකුත් තියෙනවා. මේ දැනුවත් බව හාත්පස පැතිරලා තියෙනවා. එතකොට අන්න ඒ විඥාන දෘෂ්ටි කෝණයෙන් එයාට දැන් දැනෙන්නේ විඥානංචායතනෙකින්දී මෙතෙන්ද හැංගෙන්නේ මේ එයා අරමුණකට හිත යොදලා විඥානයක් පහළ කරගෙන නෙමෙයි, දැනුවත් භාවයක් දැන් හාත්පස පැතිරලා තියෙනවා. එතකොට අන්න ඒක අවකාශයට අමතරව මෙතන දැනුවත් භවකුත් තියෙනවා කියලා යාට හැඟෙන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ ඒ ඔක්කොගේ මේක ඇසත් කන ඒ සියලුම ඉන්ද්‍රියන් වල ඒ ස්වභාවික ක්‍රියාවලිය සිදු වෙනවා. ඒවා එහෙ වෙනවා. නමුත් ඒවට අදාළ විඥානයේ කාර්යයක් වෙනවා. නමුත්
ස්වභාවය
තමයි එතකොට එහෙම තවතින. ඔව්. ඒක නමුත් අපිට අර මම බැලුවේ වාසේ පැහැදිලි කරනකොට අපිට ඒක හඳුනා ගන්න ඕන නම්
පුළුවන්.
ගැලින්නේදී අපි එක තැනක
ඒක නිකන්
අත්තලා බලන්න ඕන.
අන්න හරි. ඔව් ඒ කියන්නේ එතකොට ඔව්.
ඥාන ස්වභාවය වෙන්නේ.
ඔව්. ඒ කියන්නේ නෑ ඒ කියන්නේ දැන් අපි මෙහෙමයි. ධ්‍යානයේ ඉඳද්දී ඒක හඳුනා ගන්න කිව්වොත් ධ්‍යානේ නෙමෙයි එතකොට ඉන්නේ. හැබැයි ඉතින් අර මේ තේරෙනවා දැන් මෙන්න මේ වගේ තත්තාවක් තමයි මම ගත කළේ. අන්න එතකොට ඉතින් හිතා ගන්න පුළුවන් ආ එතනන් තිබිලා තියෙන මෙන්න මේ වගේ ධ්‍යාන අවස්ථාවක්. ධ්‍යානේ ඉඳද්දී ආපස්සට හැරිලා කකුලක් පස්සට තියලා දැන් මොකද්ද වෙන්නේ කියන එහෙම බලන්න ගියොත් ධ්‍යානේ නෙමෙයි ඉන්නේ.
ඒ වගේම සල්ුණාද දැන් මේ කරගෙන යන දැන් අපේ අනිශ්චිත ස්වභාවය දැන් බොහෝ විට වහුණුවක් හැටියට කරනකොට දැන් එහෙම කරලා දැන් අර උවහන්ස කිව්වනේ මේකත් ඒක අනවශ්‍ය ඒක ඕනකට වඩා ඒක ස්වභාවයෙන් ඉන්නත් එපා කියලා.
ඔව්.
දැන් ඒක දෝ කියලා මට හිතෙනවා. දැන් මොනවා හරි කරන්න වැඩක් තිබුණත් ඒ වැඩේ කරනවට වඩා මේ සිත කැමැත්තක් තියෙන මේ පැත්තකට වඩා ඔහේ වාඩි වෙලා. එතකොට ඒක එහෙමනම් අනිසිත ස්වභාවය තවදුරටත් වහුණු කළ යුතු මට්ටමක්
නෙමෙයි. ඒ කියන්නේ නෑ එහෙම කියනට වඩා ඔව් නෑ එහෙම කියනට වඩා අනිශ්චිත ස්වභාවයක් දිනු කරන්න ඕනේ. වැඩක් කරද්දිත් යම්කිසි සැහැල්ලුවක හිත පවත්වමින් ඒ වැඩේ කරන්න නේද? දැන් අපි සමහර වැඩ කරද්දි හිත ඒක ඇසුරු කරන්න ගන්නවනේ. හිත ඒක අස්තර රිංග ගන්නවා. හිත ඒකේ ඕන්ට වඩා ඉන්වෝල් වෙනවා. හිත ඒකත් එක්ක අල්ල බදාගෙන පටලෝගෙන රිංගගෙන තමයි ඒක කරන්නේ. එතකොට තමයි අන්න වෙහෙසක් දැනෙන්නේ. එම හිතට පුළුවන් නම් නිකන් සැහැල්ලුවේ මේ වැඩේ කරන්න. ලොකුවට ඒකේ මමෙක් හදා ගන්න නැතුව පුජ්‍යලේක් හදා ගන්න නැතුව නිකන් වැඩේ කළා දැම්ම වැඩේ කරන්න තියෙන නිසා. ඉතින් අදහස් වෙන්නේ නැහැ නොසලකිල්ලෙන් කරනවා කියලා. කරන්න ඕන දේ කරනවා. හැබැයි සැහැල්ලුවෙන් හිතේ සැහැල්ලුව පවත්වා ගනිමින් අනිශ්චිත භාවය පවත්වා ගනිමින්. ඒත් ඔන්නෙ වගේ එනම් අපි පුරුදු කරන්න වෙනවා. එතකොට මේ අනිශ්චිත භාවය පවත්වනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිම දෙයක් නොකර සියලු දෙනාගෙන් ඉවත් වෙලා මේ ජීවත් වෙනවා කියන එක. මුලදී එහෙම එකක් අවශ්‍ය වෙයි ටික කාලයක්. හැබැයි පස්සේ අපි උත්සාහත් වෙන්න ඕනේ මේ යමක් කමක් කරද්දී බැරිද මට මේ අනිශ්චිත භාව පවත්වන්න. ඒකනේ අපි දැන් හිතන්න පරයන්ක භාවනාවේදී නම් ඕක මුලින්ම ගොඩ නැගුණේ. එයා ඊළඟට බලන්න ඕනේ මේක සක්මනේදිත් ගොඩ ගන්න. ගොඩ නගා ගන්න පවත්වන්න. ඒ කිය සක්මනේ අරිට වඩා අමාරුයි. මොකද අපි චේතනාපූර්වකව ඇවිදින්නත් අවශ්‍යයි. වටපිටත් පේනවා, ඇස් ඇරගෙන සද්ද ඇහෙනවා. අකුලට දේවල් පෑගෙනවා. ඉතින් ඒ ඔක්කොම බාධාවන් කියලා අපි සැලකුවොත් ඒ ඔක්කොම එද්දිත් හිතට පුළුවන් දේ එකක්වත් ඇසුරු නොකර ඉන්න. ඉතින් එතකොට ඉතින් අපි මේ යම්කිසි අභ්‍යාසයක් විතර ඒ තවත් තියෙන. දැන් ඊළඟට හිතන්න දැන් ඔන්න වැඩක් කරන්න තියෙනවා. අපි තුමු සරල වැඩක්. අපි තුමු අතු ගන්නවා. අතු ගන්න වැඩේ ඉතින් බලන්න පුළුවන් අනිශ්චිතව කරන්න පුළුවන්. ඒක නම් ඉතින් කරන්න බැරි වෙන එකක් නැහැ. මොකද ලොකුවට හිතන්න පතන්න දේවල් නැහැ. අතු ගන්නවා. ඉතින් කයට ඒ වැඩේ කරන්න දුන්නම තමයි සැහැල්ලුවෙන් ඒ වැඩේ කරනවා. හිතන්න හැබැයි ඔන්න තව කෙනෙක්ගේ කතා කරනවා. පුළුවන් ද මේක හිත උපාදාන වල ගෙනියන්න නැතුව තව කෙනෙක්ගේ කතා කරන්න. ඉතින් අන්නේ වගේ අපි පොඩ එහාට දදා බලන්න වෙනවා කොහොමද මේ අනිකුත් වැඩ කටයුතු වල නිරත වෙද්දිත් අනිශ්චිත බවක් පවත්න්නේ. ඔතන තමයි අනිශ්චිත බව දිනු වෙනවා කියන්නේ.
ඒක හරි සමහර. මොකද ඒක තමයි ඇත්තටම වැඩක් පලක් කරනකොට ඒක ගැන එහෙම මේකක් නෑ වෙන්නේ කරනවා. ඔව්. ඒකදී පරිශ්චිත ස්වභාවය තියෙනවා.
අන්න හරි.
අර මම දැක්කේ සිත බොහෝ විට කැමති එහෙමත් වැඩ නොක වැඩ කරනවට වඩා මේ එක තැනකට වෙලා
ඒක ඒක මට මට හිතනවා මෙහෙම يعني යම් කාල පරිච්ඡේදයන් තියෙනවා ඒක ඒ විදිහට කරන්නත් වෙනවා. මොකද හිතන්න තාම අපි මේ පුරුදු වෙන අවස්ථාව. يعني අනිශ්චිතභාවයට තාම නිකන් කකුල තිබ්බා විතරයි. ඉතින් එතකොට අපි ඔක්කොම අනිකුත් වැඩ ඔක්කොම පටලව ගන්න ගියොත් මෙතන පටල වෙන්න විදිහක් නැහැ. මොකද මේ තුල රහවරු කරගන්න ඒ තුල හොඳට ජීවත් වෙන්න හිතට ඒක මේ පුරුදු කරන්න අවස්ථාවක් නැහැ. එතකොට ඉතින් පොඩ්ඩක් අයින් වෙලා ඒ කටයුතු වලින් පොඩ්ඩක් බැහැර වෙලා පොඩ්ඩක් හිතට මේක අඳුල්ලා දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ දැන් හිතේ මේක කාවැදුනට පස්සේ දැන් ඉතින් වෙන මට්ටමකින් වෙන පැති වලින් දිනු කරන්න අවශ්‍යයි. ඔව්.
දැන් තියෙන වැඩපළත් එක්කම මේ ස්වභාවය
යන්නයි තියෙන්නේ. ඔව්. ඔව්. ඒ
වගේම මේ මට තව ගැටලුවක් මේ පොයේ දවසේදී මේ මතුවෙච්ච එකක් එතකොට අපේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක මම මේ කතා කරා. මම පරණ භාවනාව ගැන මම කොහොමද කය අනිත්‍ය ස්වභාවය අධ්‍යක්ෂ ධාතුන්ගේ ගුණ දැකලා ඒවයි රළු මට්ටමේ ඉඳලා සිවුම් මට්ටමට ගිහිල්ලා හිතවිත කය මොනතන වුණත් ඒ විදිහට දැකලා එහෙම බලලා තමයි සිත ඒවා අතහැරලා දැම්මේ. නමුත් සතර සතිපට්ඨානේ ඒ කියන්නේ ධාතුන්ගේ ගුණට අමතරව තව කායානුපස්සනාවේ වැඩෙන්න තව දේවල් තියෙනවා කියලා මට කිව්වා. නමුත් මොනවද කියලා කිව්වේ නැහැ. තව මොනවත් එහෙම සතර සතිපට්ඨානය තුල එහෙම තියෙනවද ස්වාමීන්
වහන්සේ? නැහැ. ඉතින් මෙහෙමයි.
ඊට අමතරව
දැන් ඔය කොයිකේ කරත් මන්දජේ මහත්තයාගේ ප්‍රතිඵලේන අනිශ්චිත භාවය කියන්නේ උපාදාන නොකර සිටීම කියන්නේ. දැන් එතකොට අපි ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා නම් ඇතම් කෙනෙක් ඉන්න පුළුවන් මේකේ හිතන්න දැන් කායනුපසනාව ගත්තොත් ඒකේ කමඨහන් 14ක් තියෙනවා. දැන් ඉතින් මේ කමඨහන් 14ම අපි වඩන්න අවශ්‍ය නැහැ. තමයිට එක්කෙනෙක් එකක් වඩලා ඒ අනිසිත දැනුත හිතපත් කරගන්න. අපි තුම ආනාපාන සතියෙන් එතෙන්ට ගත්තා. තවත් කෙනෙක් ඔන්න පිම්බීම හැකිලිම පාවිච්චි කරලා එතෙන්ට ගත්තා. තවත් කෙනෙක් ධාතු මනසිකාරය පාවිච්චි කරලා එතෙන්ට ගත්තා. තව කෙනෙක් නවසීවිතකෙන් එකක් වඩලා ඔන්න එතෙන්ට ගත්තා. තව කෙනෙක් නවසීවිතකෙන් තුනක් වඩලා එතෙන්ට ගත්තා. ඒ වගේ එක එක්කෙනා මේ ප්‍රතිඵලය භුක්ති විඳීම සඳහා කළ යුතු වැඩ ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් අපි එතකොට මේ තියෙන 14ක් තියෙනවා කියලා 14ම වඩන්න අවශ්‍ය නැහැ ඉතින්.
ආ එතකොට ඒ කියන්නේ අපි ලැබිය යුතු ප්‍රතිඵලය තමයි අපි ලබලා තියෙන්නේ. එතකොට ආයෙත් ඒක පුරු ගන්න අවශ්‍ය
නැහැ. ඔව් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් අපිට තියෙන්නේ ඒ ප්‍රතිඵලය තුල භුක්ති විඳීමින් තව එහාට යන්නයි තියෙන්නේ. ත්‍රේ හාට යන ගමනේ තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ චිත්තානුපසනා ධම්මානුපසනාවල තව තියුණු පැති. ඒ කියන්නේ නීවරණ පබ්බයක්. ඊට පස්සේ එහාට ගිහිල්ලා අපිටම ස්කන්ධ පැත්තක්, ආයතන පැත්තක්, බොජ්ජංග පැත්තක්, චතුරාර්ය සත්‍ය පැත්තක්. එතකොට මේ තව තව ගැඹුරු පැති එතකොට පෙන්වන්නේ. අපි එහෙනම් මේ මේ සත්‍යය තව තව පරිශීලනය කරමින් ඒ තුල තව ටිකක් තහවුරු වෙමින් අර වගේ පැති දැන් තව තව හොයා බලන්නයි තියෙන්නේ.
ඔව් ඒවත් සමහරවිට දැන් එතකොට ධම්මානුපස්සනාව තුන ඇත්තටම ධම්මවිජේ සම්බොජ්ජංගේ හැටියට එතකොට සිතුවිලි නැතිව ඉන්න එක සිත හඳුනාගෙන සිතුවිලි අතු කරගන්න උපාදාන කරගන්න එක දුකක් කියන එක අත්දැකීම තුලින්නේ දැන් මේ අනිශ්චිත ස්වභාවයක ඉන්න සිත පුරුදු වෙලා තියෙන්නේ.
ඔව්
එතකොට එහෙම ඉඳද්දි තාපව මේ ධම්මානුපස්සනාවක් තව අදාළ දේවල් බලන්න ඕන දැන්
නෑ බලන්න දැන් බලන්න ඕනේ කියන්නේ දැන් දැන් ඕකේ ඉතින් වෙනම කියන්න වෙන්නේ දැන් ඉතින් චතුරාර්ය සත්‍ය කැල්ල ගත්තොත් එහෙම දැන් එතකොට එතන තියෙන දුකක් මේ වෙලාවේ යම්සි දුකක් තියෙනවද නැත්නම් ඒ ඒ දුකට හේතුවක් වශයෙන් මොකක් හරි ඇලීමක් ගැටීමක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවද එහෙමත් නැත්නම් දැන් හිත නිරෝධයකද තියෙන්නේ හිත මොකක්වත් සාමාන්‍ය ඒ කියන්නේ සංකත ධර්මයන්ගෙන් ඉවත් වෙලා හිත මුකුත් සකස් කරන්නේ නැතුව සැහැල්ලුවකද තියෙන්නේ. ඉතින් එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන එක සංකීර්ණ දෙයක් නෙමෙයි. දැන් මේ වෙලාවේදී නිකන් බොහොම සූක්ෂමව ඒ තුල ජීවත් වීමක්ද? නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කරගෙන ජීවත් වීමක්ද මේ සිද්ධ වෙන්නේ? කියලා ඒ ඒ විමසා බැලීමම ආරෂ්ඨාංග මාර්ගයක් තමයි ඉතින්. නොකර ඉන්නේ ඒක තමයි. ඉතින් එතකොට දුකක් තියෙන්න බැහැනේ ඉතින්.
බැහැ. ඔය ඉතින් ආයෙ ඒව කරන්න දැන් තියෙන්නේ මේ තියෙන පිළිසිදු සිත දෙකටම
අන්න රයිට්.
දැන් තියෙන්නේ.
අන්න හරි. ඒක තමයි.
දැන්ුණත් එහෙම මොනවට හරි පැටලෙන්න යනවා නම් ඒක ඒවලටම තේරිලා සිත විසින්ම අතහැරලා දානවා නිසා අපි දැන් ඒක බලෙන් ඒකට මොනවද
කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අන්න හරි. ඒක තමයි. දැන් අපි අර බරපතල විදිහට මැදිහත් වෙලා කරපු භාවනා ආකල්පයෙන් නැත්නම් ආකල්පයක් වශයෙන් තුනේ කරනවා භාවනාව කියලා. ඒ වෙනුවට දැන් නිකන් වැඩේ කෙරෙන්න දීලා එන විදිහ දිහා බලලා නිකන් එහෙන් මෙන් දාගෙන කෙරෙන්න දීලා යන ගමනක් තමයි තියෙන්නේ. මුකුත් නැත්තම් කියන තේනේ මුකුත් නොකර ඉන්න එක තමයි වැඩියෙන් කරන්න තියෙන්නේ.
ඔව් ඒක තමයි. ඒක දැන් ඇත්තටම කියන්නේ මුකුත් නොකර ඉන්නවා කියලා නෙමෙයි.
අන්හරි.
අලුතෙන් උපාදාන හැදෙනවද නැද්ද? නමුත් තියෙනව නොකර ඉන්න එක නෙමෙයි.
ඔව් නෑ මං කියුවේ මුකුත් නොකර ඉන්නවා කියන එකේ මං අහස් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් හදා ගන්න කරන දේවල්, මම මේ හදා ගන්න කරන දේවල් ඒවා මුකුත් කරන්නේ නෑ. හැබැයි තමන් වෙතට පැමිණි ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික ඉතින් කරගෙන ඉස්සරහට යනවා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ
බොහොම
පැහැදිලි. හොඳයි.
ඊළඟට හම් ගැටළු විශ්වාකට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඊළඟට මම සමිනාංශ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
සමිනාංශ ඔබ වහන්සේ අර ධ්‍යාන ගැන සාමාන්‍ය කෙනෙක් ධ්‍යාන මුලින් ඉඳලා වඩාගෙන යනකොට විස්තරේ කියනකොට දැන් මට හිතච්ච දෙයක් කියන්නේ මට තේරෙන දෙයක් තමයි දැන් මේ අකුසලනේ සාමාන්‍යයෙන් අපේ මේ සාමාන්‍යයෙන් අකුසල සිතුවිලි නැතිනේ.
හ්ම්
හ්ම්. ඉතින් ඒවා අකුසලයට හැරෙන ක්‍රමයක් තමයි ඔය මේ අකුසලයේ යටපත් වෙලා අකුසලයට හැරෙන ක්‍රමයක් කියන එක තමයි පේන්නේ. හ්ම් හ්ම්. එතකොට මේ ඒ විදිහට අද දැක්කේ මම ඒක ස්වාමීන් වහන්සේ එතකොට අකුසල මේ එතකොට අකුසලයට හැබැයි අයිති මෝහය කියන එක නේද? හ්ම්
හ්ම්. ඔව්.
ඒකේ අනත්තප්පේ උදච්චයට අමතරව මෝහේ කියන අකුසලය තියෙනවනේ.
හ්ම්.
දැන් මම මේ කැල කීපයක් තියෙනවා මට මේ මේක හරියට කියන්න මේ මට දැන් එක අනිත් එක තමයි සමනංශ වහන්සේ අර සමත ධ්‍යාන ගැනයි විදර්ශනා ධ්‍යාන ගැනයි දෙකම පැරලල් වගේ එක ක්වොලිටි එක විදි දේ එක ක්වොලිටිස් වගේනේ මේ පැහැදිලි කරන්න යුතුනේ.
ඔව්.
එතකොට ඉතින් ඒකයි අනිත් එක දැන් අනිශ්චිත ස්වභාවය කියන්නේ උපාදාන රහිත ස්වභාවයක් කියන එක පැත්තකින් කතා වෙනවා. අනිත් පැත්තෙන් දැන් අනිශ්චිත ස්වභාවය කියන්නේ අර ඔය කියපු ධානවලදී දෝලණය වෙනවා. ඔය කියපු ධාන ඉතින් එකක්වත් උපාදානයේ රහිතේව නෙවෙයි ස්වාමීනි.
ඒක හරි. දැන් ඒ ඉන්න පොඩ්ඩක් ඉන්න. හරි පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඇත්තටම කරුණු කීපයක් තියෙනවා. දැන් ඇත්තටම සමත ධාන ගත්තොත් එතන තාම නිශ්චිත බවක් තියෙනවා. මොකද සමත ධානවල එක්තරා අන්දමක හිත නැත්නම් විඥාණය ඒ ධානය ඇසුරේ පවතින ගතියක්, ඒක ඇසුරේ ජීවත් වෙන ගතියක්, ඊට අදාළ යම්කිසි සංඥාවක්, ඊට අදාළ යම්කිසි වින්දනයක් ඇසුරු කරන ගතිය තියෙනවා. නමුත් විපස්සනා ධාන ගනිද්දී විපස්සනා ධානයේදී ඒ தත්ත්වය සෑහෙන දරට අඩුවේවි යන ගමනක් තමයි තියෙන්නේ. මුලදී යම් පමණක ඇසුරක් තියෙන්න පුළුවන්. අරමුණක් ඇසුරු කරනවා, ඒ අරමුණට හිත නංවනවා, ඒ වගේ පැත්තක් තියෙන්න පුළුවන්. නමුත් ඈතට යන්න ඒ අරමුණු වලින් තොරව අරමුණු ඈතට යමින් අරමුණු උපාදාන නොවි යන ගමන තමයි නිරූපණය වෙන්නේ.
ඔව් ඒක දැන් එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම දැන් ඔය ආදීනම ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හේතු දැන් අපිට ලැබෙන ඒවායි අර හේතුව ආදීනවය ආස්වාදය මේ උදය වය ඒවා දකින ක්‍රමයකින් නේ දැන් විදර්ශනා පැත්තෙන් ධාන වැඩෙනකොට වැඩෙන්නේ.
ඒක තමයි. දැන් දැන් හිතන්න දැන් අපි අනිශ්චිතව හිත පවත්වන්න උත්සාහවත් වෙද්දී ඉතින් එතකොට හිතන්න අපි ඔන්න එක පාටම මාක් හරි අතීතයේ වෙච්ච දේක් මතක් වෙලා ඒක මම තමයි කරේ, මම තමයි ඒක හරියටම කරේ කියලා ඔන්න එකක් එනවා. දැන් එතනත් ඇවිල්ලා තියෙන්නේ මෝහයක් තමයි. ආයෙත් හිත ගිහිල්ලා සත්පුජ්‍යල සංඥාවක් හදාගත්තා, මම මේක හදාගත්තා. අවිද්‍යා අනුසයක් තමයි ඉතින් එතෙන්දී ඉදිරිපත් උනේ, සක්‍රිය උනේ. ඉතින් ඒක අපි දකින්න ඕනේ. එතකොට මේ මෝහය තමයි දැන් මේ වැඩ කරන්න කියලා. කළා ඉතනින් හිත ඉවත් කරගන්න ඕනේ. නැත්තම් ඒකට උල්පන්දන් නොදී ඉන්න ඕනේ. ඒ I making, mind making කියන එකෙන් හිත ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ අහංකාර, මමංකාර කියන ඒවායින් හිත ඉවත් කර ගන්න ඕනේ. ඉතින් එතකොට මේ අනිශ්චිත භවක හිත පවත්වනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි විපස්සනාවක් නොවඩා ඉන්නවා කියලා. දැන් ඇත්තටම මේ අනිශ්චිත භවයේ කැඩෙන්නේ කොහොමද? තවදුරටත් මේක නිකන් විසිරෙන්නේ කොහොමද? නැත්තම් මේ අනිශ්චිත භවට හානි වෙන්නේ කොහොමද කියන එක අනුව තමයි කෙලස් ටික හඳුන ගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ.
ආයක බොහොම සතුටුයි ස්වාමීන් වහන්සේ අහන්න. දැන් අර ඔබ වහන්සේ දැන් දේශනා කළානේ දැන් අනිශ්චිත වෙන්නවා කියන්නේ විදර්ශනා නොකරන එකක් නෙමෙයි කියලා.
ඔව්.
ඒ ප්‍රශ්න තමයි හුඟක් වෙලාවට මුලින්දලම තියුනේ. දැන් මේ අනිශ්චිත කියන්නේ මොකක්ද කියන එක. මොකද අනිශ්චිත කියලා මට නම් හිතෙන්නේ දැන් ඔය හුඟක් දුරට කෙලෙස් ප්‍රහාණය කරපු ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ මිසක් නැත්තම් ඔය අනිශ්චිත කියලා හිතුවට හුඟක් අයට මෝහය තියෙනවනේ. දැන් මේකේ මොකද්ද මේ මෙතන පංච උපාදානස්කන්ධය තමන් කියලා ගන්නකොටම එතන මෝහය කොහොමද තියෙනවනේ මේ අර ආරණ වහන්සේ කෙනෙක් නෙමෙයි නා ආරණ වහන්සේ කෙනෙකුට නම් මුලුණත් මුල හරියේදී එහෙම අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අර කෙනෙක් හදන වෙලාවට ඒ මෝහය තියෙනවනේ.
හ්ම් ඔව්.
එතකොට ඔය අනිශ්චිතභාවය දිගට මේ 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 මොකද්ද මේ අනිශ්චිතභාවයේ කෙනෙක් ඒ කියන්නේ මාර්ගඵලයක් නොලබා ඔය ධාන වලින් විතරක් පවත්ගෙන යනවා කියන එක එච්චර මේ
නෑ
මෙතන පැහැදිලි නෑ සාමාන්‍යයෙන්
නෑ නෑ ඒක තමයි අනිශ්චිතභාවයක් ගැන කතා කරන්න බෑ සමත ධානවලදී. તો සමත ධාන එක මේක පටලවා ගන්න අවශ්‍ය නැහැ. සමත ධානවල හිතන්න පළවෙනි දෙවෙනි තුන හතර ඔහම ආකාසානංචද ඕවෑයද්දිපවා බුදුරජාන් වහන්සේ කියනවා තාමත් විඥානේ ඒ தත්ත්වය ඇසුරු කරනවා කියලා. ත්‍රිඥානි නිශ්‍රයක් තියෙනවා, ඇසුරක් තියෙනවා, පතිත්‍ිත මට්ටමක් තියෙනවා. හැබැයි විපස්සනාවට අපි මේක ගලපනකොට විපස්සනාවේදී මේක අඩුවෙමි අනිශ්චිත වෙමි යන ගම තමයි තියෙන්නේ. මුලින් යම්සි නිශ්‍රයක් තිබුණා, ඇසුරක් තිබුණා, අරමුණක් තිබුණා. දැන් හැබැයි නුවණ දියුණු වෙවි නැත්තම් මෝහය තුනී වෙවි, දුරු වෙවි, ෂය වෙවි යන ගමනේ අනිශ්චිත භාවය තමයි තව වැඩි වෙවි යන්නේ. මම කියන්නේ විපස්සනා ධ්‍යානවලදී.
ආයි ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වුණාට මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් ලැබෙක නැති කෙනෙකුට අනිශ්චිතභාවයේ පොඩක් කියලා හරි ඉන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්න තමයි තියෙන්නේ.
ආ ආ. ඒක තමයි. ඒක දැන් මෙහෙමයි. අපි මතකයි අර මතකද උපාදාන නෙමේ උද්දේශ විභංග සූත්‍රය ගැන සාකච්ඡා කළා. උද්දේශ විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනුපාදා පරිතස්සනා කියලා අවස්ථාවකුත් ඊළඟට අනුපාදා අපරිතස්සනා කියලා අවස්ථාවකුත්. දැන් ඒතර අනුපාදා පරිතස්සනා. දැන් අනුපාදා පරිතස්සනා කියලා කියන අවස්ථාවේදී කියන්නේ හිත ලොකුවට උපාදානයක් කරලා නැහැ. හැබැයි තාම හිතේ සලිත වීමක් තියෙනවා. නිකන් ඇජිටේෂන් එකක් තියෙනවා. හිතට ඉන්න බෑ මේ විදියට. උපාදානයන්ගෙන් හිත මිදුණට මේ මිදෙච්ච තත්ත්වය තුළ පවත්ව ගන්න විදිහක් නැහැ. මොකද ඇජිටේෂන් එකක් තියෙනවා. හිත නිකන් සැලෙනවා. හරියට නිකන් මාළුවෙක් ගොඩ දාලා වගේ නිකන් සැලෙන ගතිය තියෙනවා. මොකද මේ අර අරමුණක් ඇසුරු කර කර හිටපු හිත දැන් නිකන් ගොඩ දැම්මා. අරමුණක් ඇසුරේ ඉන්න බැරි තත්ත්වයකට පත් කළා. හැබැයි එතන ඉන්න බෑ. ආ සලිත වෙනවා. ඉතින් ඒකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විෂය ආකාර සක්කාය දිට්ඨිය. අපි ගාව සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒකට මේ අනිශ්චිත බව පවත්වන්න බෑ. මොකද එයාට යම්කිසි පිටක් අවශ්‍යයි. යම්කිසි තැනක් අවශ්‍යයි එයාට ජීවත් වෙන්න. කෙනෙක් අවශ්‍යයි ජීවත් වෙන්න. මමෙක් අවශ්‍යයි ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ඔන්න ඇජිටේෂන් එකක් එනවා. ඒ නිසා සලිත වීමක් පරිතස්සනාවක් තමයි එන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනි මට්ටමක් පෙන්නනවා අනුපාදා අපරිතස්සන. උපාදාන කිසිවක් කරන්නේ ඒ වගේම හිතේ කිසි පරිතස්සනාවක් ඇත්තෙත් නැහැ. කිසිම ඇජිටේෂන් එකක් ඇත්තෙත් නැහැ. යා එතන සැහැල්ලුවෙන් ඉන්නවා. එතන පෙන්වන්නේ මේ සක්කාය දිට්ඨිය ගිලිහිච්ච අවස්ථාව. ඉතින් එතකොට අපිට උපාදාන නොකර ඉන්න පුළුවන්ද වැඩි වෙලාවක් සැහැල්ලුවෙන් කෙනෙක් පුංජලයක් හදන්න නැතිව කියන එක ඉතින් අපිම බලන්න වෙනවා. ඉතින් එතකොට මාර්ගඵලයක් ලැබිලාද මේ උපාදාන නැතුව ඉන්නේ? උපාදාන නැති වුණ ගමන් ආයෙත් හිත වැටෙනවද සැලිත වෙනවද නිකන් තිකැස් වෙනවද බය වෙනවද ඉතින් මේ ඔක්කොම අනුසාරයෙන් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මොකක්ද දැන් මේ යන හරිය කියලා.
ඔය හිමයි සාමිනා
සෙට් එකට උපාදානයක් පළ වෙන අවස්ථාවටම උපාදානයක් නැති වුණා සකાય දිට්ඨිය නැති වුණා කියන්නේ ඉතින් මාර්ගඵලයක් ලැබුවා කියන එකනේ. කියන්න බෑ මාර්ගඵලයක් ලැබුවා කියලා. ඒක ඒක තුල තව තව තහවුරු වෙලා ඒ හක්කාය දිට්ඨිය දුරු කරගෙන එහෙම ඉන්න අවස්ථාවකදී වෙන කමාට වැඩේ වෙන්න පුළුවන්.
හොඳයි සාමිනාස බොහොම පිං වාසේ.
හොඳයි.
ධර්මාභෝධය සඳහා මේ වෙන හේතු වේවා.
හොඳයි හොඳයි. හොඳයි පිංගත් එහෙනම් අදත් අපේ පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එමනම් අද මේ අන්දමින් අපි රැස් කරගත් ආශීර්වම කුසල් දෙවියන් ඥාතීන් සුළු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.